बुद्धियम्पि दुग्धं शरणं गच्छामि बुद्धियम्पि धम्मं शरणं गच्छामि बुद्धियम्पि संघं शरणं गच्छामि सत्यम्पि बुद्धं शरणं गच्छामि सत्यम्पि धम्मं शरणं गच्छामि सत्यम्पि संघं शरणं गच्छामि
හිත ඇතුළෙන් එක එක දේවල් හිතන්නේ මෙහෙ කරන්නේ
ඇතුළ ඉතාමත් ඕනෙකමින් ඉතාමත් හොඳින් මේ ධර්මය ශ්‍රවණය කරන්න කියලා. පින්වතුනි විශේෂයෙන්ම මම අද පහදල දෙන්න හදන පෙන්නන්න හදන කරුණු ටිකක් ගැඹුරුයි, ගොඩක්ම ගැඹුරුයි. ඉතින් එහෙ මෙහෙ තෙලගෙන මනසකින් එහෙට මෙහෙට විසිරිච්ච මනසකින් කවදාවත් මේ භාෂිතයාගේ අර්ථය තේරුම් ගන්න බැහැ. ඒ නිසා ඉතාමත් හොඳින් මේ ධර්මය ශ්‍රවණය කරන්න කියලා මුලින්ම මතක් කරනවා. පින්වතුනි මේ ධර්මය ඇයි අපි ඉතාම හොඳින් ශ්‍රවණය කරලා ඒ තරම් වුමනාවක් කළා ඇති යුත්තේ? වෙන මොකක්ද නෙමෙයි අපි ආපු, අපි යන, අපි ඉන්න මේ සතර ස්වභාවයේ යථාර්ථය අපිට නොතේරුණාට, අපිට නොපෙනුණාට තේරෙන පිණිස මනසක් ඇති බුදුරජාණන් වහන්සේ දැකලා තේරුණා ඒ තරම් සුබදායක නොවන බව. මම වෙනදටත් මතක් කරලා තියෙනවා, නමුත් අදත් මම ටිකක් මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වතුනි කෙනෙක් යහපතට ගන්නවත් බොරුවක් කියන කෙනෙක් නෙවේ. අවශ්‍ය නැහැ භාග්‍යවතුන් වහන්සේට බොරු කළවත් ලෝකය තමන් වෙතට නම්වා ගන්න. තථාගතයන් වහන්සේ පවතින දේම සැබෑවූ දේම දේශනා කරනවා. එබඳුම ගුණයෙන් යුතු තථාගතයන් වහන්සේ අපිට පෙන්නවා අනන්ත ගෝය භික්ඛවේ සංසාරෝ උබ්බා කෝටි නපඤ්ඤායති අවිචා නීවරණ සත්තාන තණ්හා සංයෝජනං සම්දහවතං සංසාරිතං. මහණෙනි මේ සසරේ පූර්ව කෙලවරක් තියෙන්නේ අහවල් දවසේ මේ සත්‍යාගේ ආනන්දය උනේ අහවල් දවසේ පටන් ගත්තේ අන්න අහවල් දැනෙන්නේ හටගත්තේ කියලා පූර්ව කෙලවරක් හොයන්න බැහැ, පෙනෙන්නේ නැහැ, පනවන්න බැහැ. සසරේ එච්චර දිගයි. අවිද්‍යාව නැමැති නීවරණයෙන් ලැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් ගැටිලා බොහෝ කාලයක් සසරේ නියත දුරුවම සැරිසරනවා කියලා පෙන්නවා. පින්වතුනි නිකම්ම අපි සසරේ නියත දුරුවම සැරිසරනවා නම් නෙවෙයි, මේ දීර්ඝ සංසාරේ යනකොට බුදුහාමුදුරුව පෙන්නා වදාලා මේ එක කෙනෙක් ගත්ත ඒ කෙනා මේ සසර එන ගමනේ තමන්ට කොච්චර මවුරු උරුම වුණාද, අම්මල උරුම වුණාද කියනවා නම් එක අම්මා කෙනෙක් නැරුණු විලාවේ අඬපු කඳුළු එකතු කරලා අම්මා මලක් මහමල විලාවේ අඬපු කඳුළු එකතු කරලා සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි ඒ කඳුළු මොහොතේ ජලය ගොඩාක් අඩුයි. ඒ වගේම දාර්ගේ මහන්සියෙන් හරියම්බ කළ පෝෂණය කළ තාත්තා තාත්තා රොච්චර උරුමවල තියෙනවද කියනවා නම් ඒ තාත්තා මරණ වේලාවේදී අඬපු කඳුළු ඇත්තේ කඳුළු වැඩි සතර මහා සාගරයේ ජලය ඊට වඩා අඩුයි. මේක ගැඹුරින් හිතන්න කියලා මොකද කියන වතුර දිහා බලන්න අපේ හිතෙන්නේ ඒක වෙන දෙයක් කියලා නෙමෙයි. ඊට පස්සේ සහෝදරයා සහෝදරී ඥාති හිතයිසින් මරණ වේලාවේ ඒ දුකට අඬු කඳුළු එකතු කරලා සිව් මහා සමුද්‍රයේ ජලයට එළි කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දීර්ඝ සංසාර ගමන එනකොට තිරිසන් ආත්මවල අපිත් ඉපදුන වෙලාවේදී මස් පිණිස අපිව මරණකොට ගෙන සිටින වෙලාවේදී ගලාගෙන ගිය රුධි දෙය එකතු කරගන්න මේ සතර මහා සාගරයේ ජලයට වැටෙන්නේ කියලා කියනවා. පිළිතුරු අපි හැම කෙනෙක්ම මෙච්චර දුක් විඳලා තියලාය. නමුත් භවයේ වැඩෙන සාපිත පේන්නේ ඒ විතරක් නෙවෙයි අපේ ජීවිත වල තරම් තියෙන්නේ ඇති අත පය හතරම නැතුව පිළිත් වෙලා ජීවිතය අවසන් වෙච්ච බවලා ඇස් දෙක අඳලා ගල් මුල් වල පය හැටි හැටි විතර ජීවිතය අවසන් වෙච්ච බවලා නෝන තරම් තියෙන්නේ ඇති කොහේ පුස්ත හද හැදිලා මුළු ලෝකයම පිළිකුල් කරන ආත්ම භාවය ඕන තරම් අපිට තියෙන්නේ ඇති. ඔත්පරගෙන එක තැනක තමන්ගේ වරුන් සබුදේ වෙච්ච ජීවිතය අවසන් වෙච්ච බවල් ඕන තරම් තියෙන්නේ ඇති. මුළු ශරීරයම කුඩු වෙලා ජීවත් වෙච්ච පණුවල් කල අවසන් වෙච්ච බවල් ඕන තරම් තියෙන්නේ ඇති. ඒ අපිට කැපෙන්නේ නොපෙන නිසා අපි බය නැතුව ඉන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා අවිද්‍යාවෙන් යුක්ත ලෝකයා මේ මෙබඳු දුක්ඛාගත සසර තුරුල් කරගෙන ඉන්නේ සසරකයි ඉන්නේ මේ දුක තුරුල් කරගෙන ඉන්නේ කියන එක. ඒ වගේම මෙබඳු සසරේ ඇවිදින මේ සත්‍යය මේ දුක නැති කරන්න කියලා යම් තාක් උත්සාහවත් වෙලා ඒ ධර්ම වාහනයක් වාහනයක් කාණේ ඒ හැම උත්සාහයකින්ම ඉබදු දුක්සහගත සසරටම වැටෙනවා මිසක දුකෙන් හොදාම තෙතර වෙන්නේ නැහැ. ඒතර වෙන්නේ නැහැ මාවත ගන්නේ නැහැ. ඒ මාවත කියලා දෙන්නෝනේ කියලා දුකේ නිදහසල මානවතයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ කිව්වොතේ මේ සාධර්මයේ කියලා ඇහෙන්නේ වෙන මොකුත් නෙවෙයි. ඒ ගියොම ලැබෙන්නේ තියෙන ඕරෝ කටකෝ දියුණු දුක් වේදනාවන් යුගෙවි සතරේ මෙදීමේ මානවතයිගේ ධර්මයේ ලැබෙන්නේ මානවතයිගේ ධර්මයේ කිව්වොත් වෙන්නේ ඒ නිසයි මේ ධර්මයේ ඇසුරුත්තේ. පින්වතුනි අතීතයේ දුකේවන ඒකත් පැතුමින් තවරන්න අද තමන්ගේ ජීවිතයේ දිහා බලන්න. පිටුදු මේ හැම කෙනෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ මව දුක විඳලා හෝ විඳින මේ දවසත් මේ ජීවිතේ දිනවා නේද. අපි හැමෝටම තාත්තෙක් කියනවා නම් ඒ තාත්තා වල දුක දැන විඳලා ඇති නැත්නම් විඳින්න වෙන දවසක් එනවා. සහෝදර සහෝදරි ඥාති හිතේසින් ඒ අයගේ විඳින්න වෙන දවසක් එනවා. පින්වතුනි ඒ විතරක් නෙවෙයි උපාසනා දවසේ ඉඳලා මේ මොහොත වෙනකන් මේ ජීවිතය දිහා බලන්න කායිකව මානසිකව මනසින් අපි ජීවිතේ ජීවත් කරන විදිහට කියලා. යුතුකම් වගකීම් කරන්න විදිහෙන් වැද්ද කියලා. ඒ වතුර දෝත අපිට මෙන්න පිටුතුනේ ජල සාගරය නෑකරන මොහොත වතුර කුමරුලා කියනවා. අවශ්‍ය නෑ ආපහු ඇතින් හෝ අගින් හෝ දෙන්න දෙන්නදී බලන්න. නෝනක් තියෙන වෘත්තියක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් හොඳටම ප්‍රමාණවත් ආපු යන හැමදින මේ සසර හැමතැන ප්‍රමාණ මේ ප්‍රවත්න නේද තියෙන්නේ කියන කාරණාව. ඒක වඩා මතක් කරනවා. මේ ටික නිසා නෙවෙයි කිව්වොත් මේ සසර දුකයි කියන්නේ. කෙනෙක් ඉක්මතු සුතාවසේ ඉඳලා අතපය හතරම කර වෙලා තමන්ගේ මනෝත්‍ර උදේම වැටලා අවුරුදු සියයක් ජීවත් වෙලා ගන්නවා. ඒ මානසික සුභතිය කරින්නේ බුදුරජාණන් වහන්සේ සසල දුක කියන්නේ මානසිකේ මට්ටමේ තියෙන දුක් වල සාපේක්ෂ වෙනන්නේ ප්‍රේත අසුර නෙගටිව් සංකේත මේ සතර අපාය තියෙන අනන්ත අපරිමාණ දුක්ඛදායක ස්වභාවය නිසායි. ඉදතමදු කියේනම් විවේකයක් තියෙනවා කියලාද ආලෝක විවේකයක් හදාගන්න. මජ්ක්‍ධිමනිකායේ දේවදූත සූත්‍රයේ වගේ සූත්‍ර ටිකක් බලන්න. මේ සූත්‍ර වලින් දෙන්නා බුදුරජාණන් වහන්සේ මහණේම කාගෙන්ම අහලත් නෙමෙයි මේක කියන්නේ. කවුරුත් මට කිව්වත් නෙමෙයි. මිනිස්සෙක් මෝ පිළිසිල් ජීවිතේ මම්ම දන්න මම්ම දකින නිසායි කියලා කියන විදිහට තමන්ගේ දර්ශනයේ සාක්ෂි වශයෙන් තවර බුද්ධයන් මාංශෙ පෙන්නනවා. ලෝකයේ තුල මේ අනුපාතකන් නිසා අකුසල කර්ම සිද්ධ වෙලා දුකකෙට වැටිච්ච අයගේ ප්‍රතිපදාව පිළිවෙත. එබඳු දුකක් තියෙන සැයි ප්‍රාප්ත කියන බුද්ධයන් මාංශෙ හසබ දුකයි කියන්නේ. මේබඳු සසර මෙබඳු ලෝකික ජීවත් වෙන අපිට සැපක් නොලැබීම පුදුමයක් නෙමෙයි, දුක ලැබීම පුදුමයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට නොවනින් කරුණු සිහි කරලා බලුවොත් එක ජීවිතයක් හොඳට ප්‍රමාණවත් වූ සාසනක කතාව මේකයි කියලා. ඒ දුක් මෙහි කරන එක ආදීනව ඉච්ඡනිකත් පැත්තකින් තමයි. තවත් ඕන නම් අපිට මෙහෙම හිතන්න පුළුවන්. අද දවස වෙනකොට මොන මොන විදිය රෝග හැදින මොන විදියේ ප්‍රභේදගත රෝග නිසා මේ රෝගිය තුළ රෝගී භවයට පත්විච්චය කොච්චරද? ඔය ඕනම විදියකට ඕනම විදිය රෝගය කැඳෙන පුළුවන්කමක් අපිට තියෙනවා. අද දවසේ මේ මොහොත වෙනකොට මේ ලෝකේ මොනවා ආකාර මොනවා විදියට මේ සත්‍ය වෙන්නේ නැහැ. ඒ ඕනම ආකාරයකට මැරෙන්න පුළුවන්කමක් තියෙනවා. එබඳු ගතිය සුරුම් කරගෙන යන්නතුනි අපි මේ වාර්තු වෙලා ඉන්නේ. ජනා මරණ කියන ටික ඔබ කියාගෙන ඉන්නේ. හොඳයි. ඒ ටික තමයි පැත්තකින් තමයි. කෙනා කෙනා තම තමන්. තම තමන්ගේ විමසීමක් කරමු. අපි අස්සාවල් කරනවා. මුදල් හදල රුපියල්ව හම්බ කරනවා. ගෙවල් දොරවල් හදනවා. ධනමුණු හදනවා. යානවාහන ගන්නවා. ඉඩකඩම් ගන්නවා. මේවා එකතු කරනවා. මේවා හදන එකතු කරන අපි මේ මොකක්ද කාරණා හදන්නේ කියලා විමසන්න. අපි මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා විමසන්න. එහෙම විමසීමකට ලක් කළොත් පින්වතුන්ට උත්තරයක් එයි. මේ හැම දෙයකින්ම අපි හැම කෙනෙක්ම හදලා තියෙන්නේ සැප සතුට දෙක ලබා කරගන්නත් දුක් දුන්නත් ජීවිතෙන් අයින් කරන්නත් කියන පාරණා දෙක නේදදී හොයන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළාම ඒක වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ ධම්මාන භික්ඛවේ වේදනා සම්මුසරණා කියලා. මහණෙනි මේ ලෝකයේ තියෙන සියලුම ධර්මතා වේදනාව නැති එකම ධර්මතාවය සාධකයක් තියෙනවා. ආලෝකයක් තියෙනවා. ඔක්කොම ධර්මතා වේදනාව නැති එකම ධර්මතාවය අනුකීප තියෙනවා. වෙන චුට්ටක් අදුවේ වේදනාව කියන්නේ අවස්ථාවට හතරද චෛතසිකයක් සිටින විමාත්‍ය. ඔන්න ඒ වේදනාව කියන සිටින තමයි ලෝකයම පාලනය කරන එකම ධර්මතාවය. මේ මුළු ලෝකයම කරන්නේ වේදනාව කියන ධර්මතාවය අනුව. දුක් වේදනාව අයින් කරගන්න, සැප වේදනාව ළඟා කරගන්නයි මේ ඔක්කොම ලෝසහවතුල තියෙන්නේ. දුක් වේදනාව අයින් කරන, සැප වේදනාව ළඟා කරගන්න උත්සාහවත් වෙලා අපි කවදාවත් බැරිවෙන්නේ සැබෑවටම දුක් වේදනාව අයින් කරලා සැපය කියන එක ජීවිතේ ළඟා කරගන්න තියෙන ක්‍රමය මොකක්ද කියලා. ලෝකය කරන්න වාදේ අපි කරනවා මිසක ලෝකය දන්න කියන දේම කරනවා මිසක නතර වෙච්ච විවේක මනසකින් බලලා සැබෑවටම ජීවිතයක දුක අනුන් කරන්නේ කොහොමද, සැප ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව අපි කවුරුත් හොයන්නේ බලන්නේ. ඒ හොයලා නොබලා සැප ලබා ගන්න දුක අයින් කරන මොකක් හරි දෙයක් කරපු එක ප්‍රතිඵලය තමයි හරියට ඒකත් කෙටෙන්නේ වෙනවෙච්ච එක. පින්වතුනි මම වෙදට මතක් කරලා තියෙනවා බුරාගෙන එන සුනකේකුට ගලකින් ගැහුවොත් ඒ සුනකයා විශ්වභාවය තමයි ගහපු ගල අපාදානය. සිංහයෙකුට ගලකින් ගැහුවොත් සිංහ ගල ආවේ කොයි පැත්තෙන්ද කියලා බලනවා. ඉතින් නුවන් නැති ලෝකයට දුක කියන එක ඉපදුනෝ එයා දුකට ප්‍රතිකාරම කරනවා. දුකට එක්ක අඬනවා, එක්ක ගෑවෙනවා, විලාප දෙනවා, දුකට ප්‍රතිකාරම කරනවා. මනුස්සයෙක්ගේ ගලම පානවා වගේ. නමුත් සිංහයෙකුට ගලකින් ගැහුවොත් සිංහයා මොකද කරන්නේ? ගල ආවේ කොහෙන්ද කියලා බලනවා වගේ නුවණ තියෙන කෙනාට දුක කියන එක ඉපදුනොත් එයා බලනවා මේ දුක ඇති වුණේ කොහොමද? දුක ඇති වෙච්ච හැටි බලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඇවිල්ලා ඉගැන්වුවේ මෙන්න මේ න්‍යායය. දුක කියන එක නැති කරන්න මොකක් හරි දෙයක් කරන්න එපා. දුක කියන එක නැති කරන්න මොකක්ද කළ යුත්තේ කියන එක නිවැරදිව තේරුම් ගන්න කියලා. අන්නේ විදිහට ජීවිතයක තියෙන දුක අයින්ගේ නැහැටි අයින් කර නැහැටි නිවැරදිව තේරුම් ගත්ත මනසකටයි දුක් නැති තැන නිවැරදිව තේරුම් ගත්ත කෙනාටයි නැති කරන මාවට යන්න ඕන. පින්වතුනි කොහාට හරි යන්න ඉස්සරලා යන්න අපි තැන ඉලක්ක කරගන්නවා නේද? ඒ ඉලක්ක කරගත්ත තැනට අනුව ඊට පස්සේ මාර කියන එක අපිට ලැබෙන්නේ. පාරට ගෙන යනකොට කොළඹට යවේ කතරගම යවේ කියලා හිතන්න බෑ. ඉස්සෙල්ලා මම යන්නේ කතරගමට, මම යන්නේ කොළඹට කියලා මුලින්ම ඉලක්ක කොට තමයි. ඊට පස්සේ යන්නේ කතරගමටද? ආ එහෙනම් ඒකට පාරම යන්න. යන්නේ කොළඹටද? ආ කොළඹට යන පාර මෙන්න මේක. දැනට සාපේක්ෂ වෙයි පාර. ඒ වගේ නමුත් තැන ඉලක්කයක් ගැටුව පාරට දැක්සොත් එහෙම බැහැර යන්න කියලා අපිට තමයි කියන්නේ හිත හැරුණා කියලා කියනවා. නිවනත් එහෙමයි කියනකොටනේ ඉලක්ක පතක් ඉස්සලා තියන්නේ මට ඕනේ මානුෂ්‍යයෙක් වෙන්න, මට ඕනේ දෙවියෙක් වෙන්න, මට ඕනේ බ්‍රහ්මයෙක් වෙන්න, මට ඕනේ නිවන් දකින්න කියලා අපි ඉතල ඉලක්ක පතක් තිබුණා. ඒක පුද්ගලයෙකුට නෙමෙයි. එතකොට මානුෂ්‍යයෙක් වුණා ඒකට යන පාරක් තියෙනවා. දෙවියෙක් වෙන පාරක් තියෙනවා. බ්‍රහ්මයෙක් නම් බ්‍රහ්මයෙක් වෙන පාරක් තියෙනවා. නිවන නම් නිවනට යන පාරක් තියෙනවා. එහෙනම් නිවනට යන පාර හම්බ වෙන්නේ නිවන කියනක ඉස්සෙල්ලා අනුමානක දැක්කෝ දැනගත්තොත් නේද? කල්යාණ මිත්‍රාස සම්පන්නමස්සවෙන් නිවනේ පණිවිඩය ලබා ගන්න අහගන්න ඒ නිවීමට යන ප්‍රතිපදාව ඒ නිවීමේ අතේ තියාගෙන යන්න. දුක නැති කරන්න මොකක් හරි කරන්න එපා. මොකක් හරි කළාට දුක නැති වෙන්නේ. එහෙම නැති වෙනවා නම් ලෝකෙ තුල දුකේ සංසිඳීමක් තියෙනම් දුකේ නැතිවීමක් තියෙනම් ලෝතර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. ගිනිගත් රත්වෙච්ච කවලක් ඇතුලේ කිසිවක බලාපොරොත්තු වෙන්න බැහැ. ඔක්කොම රත් වෙලා මේ ලෝකයේ ඇතුලේ නිදුක් බවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මෙන්න මේ නිවීමේ පණිවිඩයත් එක්ක යනවා වට. මේ සත්‍ය සමය හොඳට ඇසිය යුතුයි කියලා කියන්නේ අනේ ඒ නිසයි. එහෙම අහගත්ත කෙනාටයි දුක කියන එක නැති තැන මෙන්න මෙතන නේද, එහෙනම් ඒකට යන ප්‍රතිපදාව මෙන්න මේක නේද කියලා ටික දැනගන්න පුළුවන්. ඉස්සෙල්ලා සුතමේ ඥානය අහලා දැනගන්න. කොළඹ කියනවා කොළඹට යන්නේ මෙහෙමයි කියලා ඉස්සෙල්ලා අහලා දැනගන්න. ඊට පස්සේ ඔබලන්ට තියෙන කාර් එකක්ද, වෑන් එකක්ද, බයිසිකලයක්ද, නැත්නම් කාපුජකද කියන එක කියන්න. ඒ වගේ මේ ජීවන මේ නිවනට යන තියෙන පාර කියලා අහගන්න ලිපිනේ. කෙනා කෙනාගේ උත්සාහය තරම තමයි වාහනේ කියන එක තියෙන්නේ. කෙනා කෙනාගේ උත්සාහය මතමත ඊට පස්සේ යන්න ඕන. ඉතින් මතක් කරනවා මුළු ලෝකයක්ම දුක නැති කරන්න මොකක් හරි කරන ලෝකෙක දුක නැති කරන්න කියලා මොකක් හරි දෙයක් කරන්න නැතුව හරියටම කළ යුත්තේ මොකක්ද කියන එක තේරුම් ගේරුම් කරගෙන ඒ මාවතේ යන්න අපි බුද්ධිමත් වෙන ඕනේ කියන අදහස ඇති කරගන්න ඕනේ කියලා. පින්වතුනි පුරා දෙන්නේ සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය ඒ වගේ ලෝකයේ අතරින් සසර බලපෙලක් හොයන්නේ බොහෝම ටික දෙනෙක්. ඉන්ද්‍රියෙන් යන යන අය නැතිව වැටෙනවා. සමහර විට පිටිපස්සෙන් එන අය නැතිව වැටෙනවා. උභිහි නමෙදම් වාරමේ නාමරණං පච්චාව පුරේවා. සෙලෙස් මහතන් දේශනා කරනවා දෙපසින්ම වාරණයයි. අපි මැරිලා උපන්නා කියලා නැරෙනවා. ජීවිතයේ තුල ඉන්ද්‍රියෙන් යන අය නැතිව පිටිපස්සෙන් යන අය ජීවිතේ මේ සතර සුග්ගිනී මේ සතර නෙමෙයි වට පිටාවෙන් අතහැර ගන්න එපා. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එක දෙවියන් මහත්තයාට අවශ්‍ය වෙනවා. මම මේ ටික මතක් කළේ කිමුතුන් ධර්මයට ආනන්ද දේනෝ ධර්මයේ අවශ්‍යතාවයේ ජීවිතේ නොලබුන එක වටිනාකම නොලබුන අපි මේ ධර්මයේ පැත්තට හැරෙන්නේ නැහැ. නැත්තම් මම අර කියන්නේ කෝටි ගණන් වටිනා වස්තුවක් ජීවිතේ නයින් කරන්න වියදම් කරන්න රුපියලක් හරි සතුනක් හරි ඒක වටිනාකම නොදන්න නිසා කෝටි ගණනක් වටිනා මේක වටිනාකම නොදන්න නොදුවින් කටේ තියෙනකොට සතපොනහක රුපියලකට රුපියක් අරගෙන අනේක දෙවියන් බලන්න මේක හරිරයි මේ කරන්නේ මොකද දෙන්නේ කිව්වොත් ඒ ළමේ ටෝකිය අරන් එක තියෙන්නේ මොකද ටෝකිය බාහිර වෙනවද වටිනාකම තේරුම් ගන්න රුපියක් නැත්නම් බාහිර දෙන්නේ නැති කව නිසා අදහරි මොකද රසත්‍රේ පොඩිලමෙත් විඥානීය අධ්‍යක්ෂක විසින් ප්‍රඥාව නැහැ. දිවට දැනෙන රසයේ අත්ින් දෙන්නේ නැහැ පුළුවන්. හරි ටොපිය රස දෙන්න. මැනික කේවල රස නැහැ. දිව ගල වලදෝ. ඒ රස දෙන්නේ කොහොමදින රස දෙන්නේ කොහොමද? රසයේ විතරයි යන්නේ මයින් නේද? එහෙනම් ටොපිය අරගෙන මැනික කේවි. නම් කෝටි ගානක් වටිනා මැනික ඒක වටිනාකම ගන්න. ඒ කියන්නේ මොනින් හිතනම් පුළුවන් හැකියාවක් කියන කෙනෙක් අතේ තිබුණා. ටොපියක් දිවේ ගාලා පෙන්නල ගන්න පුළුවන් නේද? කුටි ගන්නත් වෙනවා. නමුත් ඒ මුතුනේ මේ තරම් අනවරා ගුරු සංසාර දුක නිවන මේ අතරමේ මේ උතුම් උතුම් තුනුවන් වටිනාම රත්නය හැබැයි ඒක කියන්නේ නොදන්න පුළුවන් තේනම් ඒක වටිනාකම නොදන්න අය තේනම් එයාගේ ජීවිතයේ මුතුන බව අයින් කරන්න දෙන්නේ සතපරණක රූපයක තොපියක් වගේ ඇහැට පියවනාක රූපයක් වෙනවා. ඇයි ඒක රස දැනෙනවනේ? නාසය කනට හොඳ ශබ්දයක්, නාසයට හොඳ ගන්ධයක්, දිවට හොඳ රසක්, කයට ස්පර්ශයක් දුන්නා. දැන් බුදුහාමුදුරුව අවශ්‍යත් නෑ, ධර්මය අවශ්‍යත් නෑ, සංගරත්නය අවශ්‍යත් නෑ, තුන්ගුම අවශ්‍ය නැහැ. කෝටි ගණනක් මේ ඊට වටේ ඊට එහා වටේම අපිට වඩා නෑ. මේ අරමුණ වලින් අපිට ආශ්‍රවයක් ලැබෙනවද? එයාගේ ජීවිතයෙන් තුන්ගුම නයින් කරන්න බොහෝ දේවල් ප්‍රියමනාප රූප සද්ද නද රස පොට්ටබ්බකේ ධර්මතාවයක විතරයි වෙන්නේ. යථාර්ථයේ තියෙන්නේ කෝටි ගණන වටිනා මිල කරන වස්තු අපුෂය විලකට වගේ අනුවරා රූප සංසාරේ දුක නිල ධර්මයාගේ අයින් කරලා අනුවරක ආස්වාද මාත්‍රය විතරක් කියලා ඒ මුදුරුවකින් වටිනා මැනික අයින් කරපු ඒ කතාවයි අනුමතුර අනුමනක් අපේ ජීවිතයට දීලා විමුක්ති මාර්ගයට අයින් වෙච්ච මනසයි අතර වෙනසක් නැහැ පිළිතුරේ. ඒ නිසා මතක් කරනවා
කර්මය කියන්නේ මොකක්ද
පුරාණ කර්ම කියන්නේ මොකද්ද? නව කර්ම කියන්නේ මොනවද? කර්ම නිරෝධය මොකද්ද? කර්ම නැති කරන මාර්ගය මොකද්ද කියලා නොදන්න කෙනාට, නොදකින කෙනාට කර්මක්ෂය කරගන්න පුළුවන් වෙයිද? බැහැ. එහෙනම් මේ සංසාර දුක නතර කරන්න අවශ්‍ය බ්‍රහ්මචර්යාවට මුල් වෙන දහම් පරියායක් විදිහට මෙන්න මේ ටික ශ්‍රවණය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ කතමුංච වික්‍රේ පුරාණ කර්ම මහණෙනි පුරාණ කර්මය කියලා කියන්නේ මොකේද? පුරාණ කර්මය මොකද්ද? චක්කුං වික්‍රේ පුරාණ කර්මං අභිසංකතං අභිසංචේතිතං වේදනියං දත්තං සෝතං ගානං ජීවා කායෝ මන පුරාණ කම්මං අභිසංගතං අභිසංචේතිතං වේදනියං දත්තං මහණෙනි ඇස කන දිව නාසය ශරීරේ මනස මෙන්න මේ ටික පුරාණ කර්මෙන් හටගත්ති. ප්‍රත්‍යයෙන් උපන්න එකක්, හේතුගෙන් උපන්න එකක්. චේතනාවෙන් පිළියෙල වෙන්නේ වේදනාවට වස්තුවකට දකින්න කියලා වෙනවා. එතකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන හය පුරාණ කර්මයෙන් තමයි හැදෙන්නේ. ඇහැ හැදුනහම රූප ගොදුරු කරගන්නවා. කන හැදුනහම ශබ්ද ගොදුරු කරගන්නවා. නාසය හැදුනහම ගන්ධ, දිව හැදුනහම රස, කය හැදුනහම ස්පර්ශ, සිත හැදුනහම ධර්මාරාමන ගොදුරු කරගන්නවා. සතෙකුට ගොදුරක් වගේ ආධ්‍යාත්මික ආයතනකට බාහිර ආයතන හරි ගොදුරුයි. ගොචරයි. ඒක ගොදුරු වුණහම ගොදුරු කරගත්තාම අපිට හම්බෙන මට්ටම තමයි මොකද්ද? ඇහැ විද්‍යමානයි, රූපෙන් රූපය විද්‍යමානයි. එතකොට ඒ පුරාණ කර්මයන් හඳුනා ගන්න තියෙන ලක්ෂණය තමයි මොකද්ද? ඇසිදිරිපිටට හම්බ වෙන වස්තුව රූපයක් පෙනෙනවා. කිසිම දැනුමක් නැතුව පෙනී මාත්‍රයක් ලැබවට කියන දිට්ඨිය දිට්ඨගතා කියලා දැකීම දැකීමක් පමණයි. අපි උපමාවක් කළොත් මාස පහයක පුංචි නොදොරුවෙක් පුංචි ළමයි අඬනකොට ඔය අම්මලා ඉන්නන්නේ අර පාට පාටේ වටේ ටිටි ගාන කඩවිලේ කැරටින පාට පාටේ වෙල්ලනවා නේද? දැන් ළමයි ඒක දිහා බලාගෙන ඉන්නවා. පිටියට මේ නිල් පාට කහ පාට කියලාවත් වර්ණේ නම් කරනවා දන්නේ නැහැ. එතකොට තිනෙහිදී අරගෙන වෙනත් විතරකගෙන කවර කතාවද වර්ණේ නම් කරනවා දන්නේ නැහැ. නමුත් වර්ණනාමත්‍ය පේනවා නේද? ඔන්න ඔය පේන මට්ටමයි පුරාණ කර්මයට අයිති. ඇහැට පෙනෙන කිසිම විස්තරයක් අයිති නැහැ. පෙනීම විතරමයි. සද්දේ ගත්ත නොදන්නා භාෂාවකින් ජර්මන් භාෂාවල මොහර භාෂාවකින් ඇවිල්ලා කෙනෙක් මොනවහරි කියාගෙන 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 කියොත් ඒකෙන් ඕගොල්ලන්ට හොඳක් කිව්ව හෝ නරකක් කිව්ව හෝ අහවල් දෙකෙන් කිව්වේ කියලා හෝ මොනවහරි දැනුමක් ඇති වෙනවද? දැනුමක් ඇති නොවි නම් සද්දේ ඇහුණා නේද? ආන්ගේ සද්දේ විතරක් ඇහෙන මට්ටමටයි පුරාණ කර්මයෙන් හටගත්ත කනේ ඇත්ත. ඇස් දෙක උපන්න දවසේ ඉඳලා ඇස් දෙක නොතිනුණු කෙනෙකුට, කෙනෙකුගේ නාසයට යම් ගන්ධයක් තිබුණොත් ගන්ධය පෙනේ. ගන්ධය දැනේ. සුවඳ හෝ දුගඳ. මේ සුවඳ, මේ දුගඳ කියන දෙකට අහවල් වලේ සුවඳ, අහවල් දීපේ මේ දුකද කියලා නිමිත්තක් තියනවාද? එයා මල් දැකලා නැහැනේ. නමුත් ගඳ සුවඳ දෙක දැනෙනවනේ. අන්න ඒ ගඳ සුවඳ දැනෙන කමයි පුරාණ කර්මෙන් හටගත්ත රාසයට අයිති පැත්ත. රාසයටත් එහෙමයි, කයට ගැටෙන දෙයටත් එහෙමයි, සිතට ගැටෙන දෙයටත් එහෙමයි. කොහොමද ඒකයි බුදුරජාණන් වහන්සේ පුරාණ කර්ම කියලා දෙන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික පැත්තෙන් දැනුවියයි රූප දැනගන්නේ නැහැ කියන එකෙන් කියන්නේ. රූපය ඇහෙන් රූප පෙන්නවා විතරයි, කනෙන් ශබ්ද අසනවා විතරයි, නාසයෙන් ගඳ සුවඳ උපද්දනවා විතරයි, දිවෙන් රස උපද්දනවා, කයෙන් ස්පර්ශ උපද්දන පැත්තට විතරයි. ඒ වගේ දැනගන්න පැත්තට මෙයා අයිති නැහැ කියන එක කියන්නේ රූපෙන් නොකිය ඇහැ පැත්තෙන් කිව්වේ, කන දිවනාසය පැත්තෙන් කිව්වේ බාහිර අරමුණු ටික උපද්දන ටිකට විතරයි මෙයා සම්බන්ධ පුරාණ කර්මයේ පැත්ත. කර්තමංච භික්ඛවේ නව කම්ම. මහණේ නව කර්ම කියලා කියන්නේ මොකද්ද? එතෙදී කම්මං කරෝති කායේන වාචාය මනසා. දැන් වර්තමානයේදී යම් කිසි කෙනෙක් සිතින් සිතන බව, වචනෙන් කියන බව, කයින් කරන බව තියෙනවා. හිතින් කයින් වචනෙන් යම් කර්මයක් කරගෙන මෙන්න මේව නව කරනවා. උන දැන් හිතන කියන කරන දේවල් මොනවද? නව කර්ම. දැන් මෙන්න මේ ටික ගත්තොත් අපි පින්වතුනි ගංගාවක් ගත්තොත් ගංගාවක එතර දියුර මෙතර දියුර කියන ඒවරු දෙකක් තියෙනවා. අපි මේ ඒවක හිටගෙන ඉන්නවා නම් අපි ඉන්නේ ඒවරුට කියන මොකද්ද? මෙතර දියුර කියලා. ඊට පස්සේ වතුර, එතන යහට තියෙන ඒවරුට කියනවා එතර දියුර කියලා. එතර දියුරයි මෙතර දියුරයි කියන්නේ දෙකම එකක්ද දෙකක්ද? එකක්ද? දෙකක්. මෙන්න මේ පුරාණ කර්මය කියලා කියන්නේ දෙමිනදී දකින්න එතර දියුරෝගී කියලා. දෙමිනදී අරන්ද මොනවාරි දෙයක් අපි හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක නව කර්ම, මේක මෙතර දියුර වගේ. දැන් මේ ධර්මතා දෙක දෙක අපි මෙතර දියුරේ ඉඳලා එතර දියුර බලාගෙන මොනවාරි දෙයක් හිතුවොත් හෝ කිව්වොත් හෝ කළොත් අපි හිතන කියන කරන දේවල් ඊතර යුරට වදිනවද කියලා? ඊතර යුරේ තියෙන වස්තුන්ට අයිතිද? හරි. ඇස් ඉදිරියට අපිට හම්බ වෙනවා ඊතර යුර. මෙතර යුරේ හිටගෙන අපි හරි ලස්සන දෘෂ්ටිකක් තියෙන්නේ. හරි ලස්සන කඳුයක් කියන්නේ. ලස්සන පුරුළු ටිකක් ඉන්නවනේ කියලා අපි හිතුවා. අපි හිතන්නේ නේද? අපි මෙතර ඉඳගෙන හිතනවා කියනවා කරනවා ඒවා මෙතරම මෙතරම නැති කියලා යනවා මිසක එතර ඉඳ තියෙන වස්තුන්ට වදිනවද කියන එක නෑ. එතර දිත්තේ දිත්ත නැත්නම් පෙනෙන දේ පෙනීමක් විතරම එයා පෙනීගෙන ඉන්නවා. මම හිතන කියන කරන කිසිම දෙයක් පෙනෙන දෙයට අයිති නැහැ. නමුත් පෙනෙන දෙයට මම හිතන කියන කරන දේ අයිති නැහැ කියන එක නොදන්නා කම නිසා පෙනෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්න කියන අදහසින් මම හිතනවා කියනවා කරනවා. එතකොට මෙන්න මේ හිතන කියන කරන දේ අයිති ඔක්කොම අපිට නව කර්ම මෙතනට. පිටු මේ හිතන කියන කරන දේ එතරින්කට බැඳෝ එතරියුරට ගැට ගැහුවොත් අන්න එතකොට කියනවා කර්ම රැස්ුණා කියලා. මොකද මේ ටික තේරුම් ගන්න හොඳ හොඳට උත්සාහවත් වෙන්න. දැන් අපි කිව්වොත් දැන් මේ ඉතරහා පෙනෙන රූපෙ පෙනෙනවා. පෙනෙන දෙයක අපි හිතනවා බුලත් කියලා. දැන් මේ පෙනෙන පැත්ත පුරාණ කර්මයේ පැත්ත ඔතන තියෙනවා නාම රූප දෙකක්. විඥානයේ කියන එකේ ලක්ෂණයක් නැහැ. විඥානයේ නාම ධර්ම ඇති කරන්න යෙදিলা තියෙන්නේ ඇහැ රූපය දෙක රූපය චක්කු සම්පත්තියෙන් උපන්න මේ අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන කාර්යාතික අයිති හිතනවා කියන අපේ හිතන මට්ටමේ සංකාරයක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ ආයතන ටික පවත්වන මට්ටමේම මේ අරමුණ පෙනෙනවා කියන පැත්ත දිට්ඨි දිට්ඨකතන් කියන්නේ පුරාණ කර්මයෙන් හටගත්තු විපාක නාම රූප දෙකක් කියන්නේ. පෙනෙන. පෙනෙන දේ අරඹය මම හිතනවා බුලත් කියලා. බුලත් ගැන හිතලා බුලත් ගැන කතා කරනවා. බුලත් ගන්න යන්න ඕන කියලා කය තොල්ලනවා. එංගතුනි මම හිතලමයි හිතන්නේ හිතලමයි කියන්නේ හිතලමයි කරන්නේ ඒක තමයි මගේ නව කර්ම. නමුත් මේ කර්මයට මේ හිතින් කියින් කිවින් වලට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් කෙනෙකුගේ දෝෂේ නැහැ. හිතන කියන කර්මයේ දෝෂේ නැහැ. දෝෂේ තියෙන්නේ අවිද්‍යාවේ. මේ හිතන කියන කරනකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණා. මොකද අවිද්‍යාව පෙනෙනදී පෙනීමක් විතරයි. හිතන කියන කරනදී ඒකට අයිති නැහැ. හිතන කියන කරනදී තමන්ම හිතින් හිතලයි. චේතනාවන් එක්කම මම වදානවා. මහණනි චේතනාව කර්මය කියලා මොකක් නිසාද? හිතින්ම හිතලා යමෙක් හිතන්නේ හිතින්ම හිතලා කියන්නේ හිතින්ම හිතලා කරන්නේ. මේ බුලත් කියන අදහස හිතලයි නැවත බුලත් ගැන හිතන්නේ බුලත් ගැන කතා කරන්නේ බුලත් ගැන කියන්නේ හිතින්ම හිතලයි හිතන්නේ කියන්නේ කරන්නේ කියන එක දන්නේ නැහැ. පෙනෙන පැත්ත දන්නේ නැහැ. පුරාණ කර්මයක් පැත්ත දන්නේ නැහැ. නව කර්මයක් පැත්ත දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නාකම නිසා නොදන්නාකමට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් වෙන්නේ මොකද? කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ මම බුලත් කියලා හිතන දේ මේ පෙනෙන රූපෙට අයිති කියලායි මම හිතන්නේ. බුලත් කියන්නේ මේ පෙනෙන රූපෙටයි කියලායි මම හිතන්නේ. බුලත් ගැන කතා කරන්නේ මේ පෙනෙන රූපෙට මම කතා කරන්නේ මේ පෙනෙන රූපෙට අයිති කියලා හිතයි. මම කරන දේ පෙනෙන රූපෙට අයිති කියලා හිතන්නේ. මේ නව කර්ම පුරාණ කර්මයෙන් අටගත්ත විපාකු පෙනෙන පැත්තට හිතන කියන නව කර්ම ගැට ගැහුවොත් කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට පැත්තකට ගිහිල්ලා මේ වගේ රූප ඕනේ බුලත් කියන නම ඇහුනොත් මේ වගේ කොල්ලක් එයි. කොල්ලක් තෙවුනොත් මේ වගේ රූපයක් පෙනුනොත් බුලත් කියන නම සිහිදී. දැන් හිතන කියන කර්මදී වැඳිලා තියෙනවා රූපේ මත රූපේ වැඳිලා ප්‍රතිල දින හිතන කියන කර්තේම කර්ම රැස්සෙනවා. දැන් අපි නිකමට කියමු මේ ඕගලන්ට හිතේ පෙනෙන දේ බුලත් කියලා. දැන් ඉන්දියාවේ වගේ කෙනෙකුට මේ වගේ රූපයක් ඇති විදිහට ආවොත් එයා දෙන්නේ මොනවද? පාරම් කියලා කියනවා. ඉන්දියාවේ හින්දි භාෂාවෙන් කියන්නේ මේ බුලත් වලට පාන් කියලා. ඉන්දියාවේ ගිහිල්ලා දැහැත්තට බලන්න විදිහකට බුලත් වලට අපි බුලත් කියනවා ඉංග්‍රීසි කියලා කවුරුවත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා එකෙක් පාන් කියලා. ඊට පස්සේ අපි කිව්වා කණේ දින පාන් කියලා කියලා තියෙන විදිහට. කිව්වහම බුලත් වලට. ඉතින් හිතාගෙන ඕගොල්ලෝ ඉන්දියාවේ ගියාම මොනවා පාන් කියලා අහන්නේ. දැන් පාන් කියන වචනේ අහනොත් අපිට මතක් වෙන්නේ මොකක්ද? ඔය පාන් කියන වචනේ ඔගොල්ලෝ පාන් කියන්නේ ගෙලියක් තේක. මොකද ඔය වචනේ ඇහෙනකොටම ඇහෙන්නකෝ රූපයක් තෝ ඔගොල්ලන්ට සිහි වෙනවා. නමුත් ඉන්දියාවේ කියන පුත පාන් කියමු. එයාට තියෙන්නේ මේ කුලය. ඒ මොකද ඒ වචනේට එයා ගැටගහලා තියෙන්නේ මේ රූපෙට නිසා. අපි වන් කියන වචනේ හැමෝට ගැටගහලා තියෙන්නේ පාර්ථනේ සම වෙන රූපෙකට නිසා. ඇත්තට මේ රූපේ පහන් නෙමෙයි අපිට කොච්චර ඒක ඇත්තද කියලා. ඒ රූපේ පරිහරණය කරන්නේ පාපි කියලා යකි. නමුත් මේ කර්ම රැස්කලා එහෙම වුණාම කියන දෝෂේ මොකද්ද? දන්නවද? හිතන කරින කරන දේවල් නැති වෙන්නේ. ඕගොල්ලෝ කෙමොතුන්ට මරණාසන්න මොහොතේ චිත්තජ රූපයක් හිතිට මේ රූපේ සිහි වුණෝ දැක්කෝ දෙවුණෝ මේ අරබය බුලත් තරන්දයා කියපු කරපු ඔක්කොම ගති තියෙන්නේ රූපේ විතර යාදේ. ආ මේ බුලත් මම එදා බුලත් අතින් දඟල ගැහුවා නේද? නැත්තම් මම බුලත් ටිකක් දුන්නා නේද? ඔක්කොම විතර දෙති. එතකොට මම ඒක මතක් කරලේ ඒක ඇත්තටම තව පැත්තකින් ගත්තෝ මේ පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන අරමුණු දැනගන්න ටිකට කියනවා ස්පර්ශ ආයතන හය කියලා. චක්ක සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, දිව සංපස්ස, කාය සංපස්ස කියන මේ ටික ගන්න මේ ස්පර්ශ ආයතන හය. ඔය ටික මොකද්ද? පුරාණක. දැන් හිතන කියන කරන දෙයට කියන විඥාන කියලා. සිත කියලා. තමන්ගේ සිත මේ ස්පර්ශ ආයතන හයට බැඳුත් ස්පර්ශ ආයතන හයට නැඹුරු කළොත් කර්ම රැස් වෙනවාම. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ තිහිට ලැබුවොත් මේ විඥානය නැවත කර්ම සකස් වෙනවාමයි. කර්ම නැවත විඥානය උපතට දැස ගන්නවාමයි. එතකොට අපි හිතන කියන කරන දේ සිතකින් කරන්නේ, සිතකින් හිතන්නේ, සිතකින් සිතක් උපදලා කියන්නේ, සිතක් උපදලා කරන්නේ. ඒකට කියලා විඥානය කියලා. විඥානය පෙනෙන තැන රූපයට හෝ නාමයට හෝ බැඳුත් ඒ නාම රූප දෙකේ පිහිට දැක්වුවොත් ඒ විඥානය නැවත කර්ම සකස් වෙනවා. ඊට පස්සේ අපි බලමු කම්ම නිරෝධය කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය කම්මස්ස, වාචික කම්මස්ස, මනෝ කම්මස්ස නිරෝධ විමුක්තිං පුසති අයං මුච්චති කම්ම නිරෝධ. මේ හිතින් කීම් කිරීම් කියන ටිකේ නිරෝධයෙන් නැති කිරීමෙන් කෙනෙක් විමුක්තිය ස්පර්ශ කරනවා නම් හිතින් කීම් කිරීම් නැති වුණොත් නැති කළොත් මොකද ලැබෙන්නේ? විමුක්තිය. විමුක්තිය ස්පර්ශ කරනවා නම් මේ විමුක්තිය ස්පර්ශ කරන මනසට කියනවා කම්ම නිරෝධය කියලා. නිරෝධ කර්ම නිරෝධය හඳුනගන්න තියෙන ලක්ෂණය මොකද්ද? සිතින් කියින් කිරින් නිරෝධ වීමෙන් මේ විමුක්තිය ස්පර්ශ කරනවා. මෙන්න මෙතන කියනවා කර්ම නිරෝධය කියලා. විමුක්තිය ගත්තාම විමුක්තිය ආර්ය විමුක්තිය සහ අනාර්ය විමුක්තිය කියලා දෙකට බෙදෙනවා. එතනදී මේ සාසනේ විමුක්තිය කියලා කියන්නේ, මේ සාසනේ විමුක්තිය කියලා කියන්නේ මොකේදද? විමුක්ති තුනක් තියෙනවා. අනිමිත්ත, අප්‍රනිහිත, ශුන්‍යත. අනිමිත්ත, ශුන්‍යත, අප්‍රනිහිත කියලා චේතෝ විමුක්ති තුනක් තියෙනවා. මේ හිතින් කීම් කිරින් නිරුද්ධ වුණොත් ඕගලන්ට අනිමිත්ත, අප්‍රනිහිත, ශුන්‍යත කියන තුන් ධර්මතාවය ස්පර්ශ කරන්න පුළුවන්. කොහොමද? අපි කියමු රූපේට බුදුරජාණන් වහන්සේ දිත්තේ දිත්තමත්තං කියලා කිව්වේ. එනීම වෙනීමක් විතරයි කියලා කිව්වේ. අපි හිතන කියන කරන දේ මේ රූපෙට අයිති නෑ කියලා දැක්කොත් හිතන කියන කරන දේ රූප කැටගෙන්නේ නැත්තම් රූපේ හිතන කියන කරන දේ කැටගෙන්නේ නැත්තම් දැන් බුලක් කියලා හිතුවොත් තේන්න රූප නැහැ. මේ රූපේ වුණු සිහි වෙන බුලක් නැහැ. ඇයි මේ රූපය දන්නව ගැනීමක් විතරයි මට මේක බුලක් කියන්නත් පුළුවන්. තව කෙනෙකුට තව යමක් කියන්නත් පුළුවන්. තව කෙනෙකුට තව යමක් කියන්නත් පුළුවන්. කෙනා කෙනා ඕනෝන විදියට හිතලා දැනගන්නවා මිසක ඒක තියෙන දේ තියෙනවම විතරයි. තියෙන දේ දැනගත්තේ නැහැ කවුරුත්. ඉංග්‍රීසි කෙනෙක් මෙතෙන් තාවත් මේක දිහා බලලා බ්‍රිටිෂ් කියලා හිතලා දැනගන්නේ. හින්දි කෙනෙක් තාවත් මෙතෙන්ට පාන් කියලා හිතලා දැනගන්නේ. අපි මෙතෙන්ට එන ගුණක් කියලා හිතලා දැනගත්තා. මම හිතපු විදිහට දැනගත්තා මිසක තිබූ වස්තු තිබුණු තැනම නෙමෙයි. එතකොට මේ හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන හයට වැන්නේ නැත්තම් එයාට හඳුන්නේ දිත්තේ දිත්ත නැත්තම් සුතේ සුත නැත්තම් මුතේ මුත නැත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත නැත්තම් කියලා. ඒ කියන්නේ අපිට මේ ලෝකේ මේ ස්පර්ශ ආයතන හයයි අද බොහෝ නිමිති තියෙනවා බොහෝ දේවල් කියනවා බලන්න. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් දුව දරු බොහෝ දේවල් හොඳට මතක තබා ගන්න. තමන්ගේ මනසේ ඡායාව ඒ මත පෙනෙන දේ මත පතිත වෙලා ඉච්ච බොහෝ දේ ඇදිලා තියෙනවා. තමන් හිතන කියන කරන දේවල් ඇස් ඉදිරියට ආවේ මහා භූතයන්ගෙන් හැදුණු චිත්‍ර මාත්‍රයක් වර්ණ සටහ මාත්‍රයක් රූප මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඔය රූපවල බොහෝ දේ හැදුනේ බොහෝ දේ හදාගත්තේ අපේ මනසේ. තොමේ කියන ටික ඇත්තටම ගැඹුරුයි. ගැප්පේරු ගන්න උත්සාහ දෙන්න. අපි හිතන කියන කරන දේවල් ස්පර්ශ ආයතන හය මත පතිත වුණාම බොහෝ දේවල් බලන්න බොහෝ ආකාර රූප තියෙනවා. බොහෝ විදිය හඩවල් හම්බුනේ බොහෝ විදිය ගන්ධවල් බොහෝ විදිය රසවල් බොහෝ විදිය ස්පර්ශවල් තියෙනවා. නමුත් හිතන කියන කරන දේවල් මේ ස්පර්ශ ආයතන හයට පතිත නොවුණු තමම්ම හිතලයි හිතන්නේ තමම්ම හිතලයි කියන්නේ තමම්ම හිතලයි කරන්නේ කියන දෙයක නුවණක් තිබුණොත් මේ ස්පර්ශායතන හයේ පෙනෙනවා කියන එක්ම අශුන්‍යතාවය හැර අනිත් හැම ධර්මතාවයන්ගේම අශුන්‍යයි. එයාට පෙනෙන රූප ආයතන තුන රාණ ප්‍රති මුතු දැනි ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ පිළොන්දල් කියන තරුතා අංග වෙන්නේ ශුන්‍යතාවයක් ඒ ආයතන තුන අංග වෙන්නේ. බොහෝ ශබ්ද අංග වෙන්නේ බොහෝ ප්‍රභේද වූ ගන්ධ අංග වෙන්නේ. එයාට ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ දිහා බලන නිමිති අංග වෙන්නේ. ඒ වගේම මටත් මේ වගේ ගෙයක් තියෙනවා නම් මට මේ වගේ දරුවෙක් ඉන්නවා නම් මට මේ වගේ දෙවිඳාවක් ඉන්නවා නම් මට මේ වගේ සෞභාග්‍යයක් ඉන්නවා කියලා ප්‍රාර්ථනා කරපු තියාවක් හම්බ වෙන්නේ. මටත් මේ වගේ සත්‍යයක් හම්බ වෙනවා නම් මටත් මේ වගේ සත්‍ය තියෙනවා කියලා ප්‍රාර්ථනා කරපු සන්තහන් වෙන්නේ අප්පනේ. මේ ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය තමයි අපිට හම්බ නොවි අපිට හම්බ නොවෙන. නමුත් සැබෑවටම පෞෂණය සැබෑම ඇත්ත තමයි අනිමිත්ත ශුන්‍යත අපනේත කියන තැනකින් නම් කරන්නේ. එබඳු ස්පර්ශ ආයතන හයේ බොහෝ සත්‍ය පුද්ගලයෝ අපිට අද හම්බ වෙන්නේ අපේ මනසේ තියෙන ගතියකින්. මම ඕගලන්ට උපමාවක් කළොත් ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ පිටියක අපචිත්‍රයක් අඳිනවා. ගඩොල් වැලි සිමෙන්ති කියන්නේ සත්‍ය පුද්ගලයෙක්ද? එබඳු භක්තියක් ඇසුරු කරගෙන අපිම පාට ටිකක් කඩෙන් ගෙනල්ලා තින්තලකුත් ගෙනල්ලා චිත්‍ර අඳින්න ගන්න කෙනෙකුට කියනවා චිත්‍ර අඳින්න ගන්න කෙනෙකුට කියනවා මේ යුක්තියේ රූපයක් අඳින්න කියලා හැඩයක් චිත්තදාගේ මනසේ තියෙන විදියට අපිට පෙනෙන විදියට නෙමෙයි අඳින්නේ චිත්ත චේතනාව මත තමයි හැම කෙනෙක්ම හිතන්නේ කියන්නේ කරන්නේ අපිටම ගියක් අඳින්න කියලා කිව්වා මනුස්සයෙක් අඳින්නේ කිව්වා චිත්තදාගේ ඔළුවේ තියෙන හැඩේ හැටියටයි අඳින්නේ විත්‍ය අඳින්න මා චිත්තයේ විත්‍යයේ පාට ටික සායත් ටික එක එක ආකාරයක චිත්තලකින් තවරනවා දැන් ඒ චිත්‍රේ දකිනකොට අපි කියමු අපිට මේ මිනිස්සේ කියන හැඩේ සිහි වෙනවා ඒ රූපේ දකිනකොටම මිනිස්සේ කියන අදහස සිහි වෙනවා කෙනා කෙනා තම තමන්ව සිහිපත් කරගන්නකො හරි දැන් චිත්තරා ඒ දික්කිය ඇන්දේ කෙනා කෙනා මම කියන රූපේ නම් දැන් මේ රූපය දිහා බලනකොට මේ මගේ රූපය කියලා හැමෝටම හිතෙනව නේද? හොඳට බලන්න ගඩොල් වල සිමෙන්ති ඇතුලේ මම හෝ මගේ කැලේ තියෙනවද? එහෙනම් කඩෙන් ගෙනාපු පාට ටිකේ මම ඉන්නවද? එහෙනම් තින්තලේ චිත්‍රා ගැඟ ඇතුලේ එහෙනම් දැන් මේ චිත්‍රය හෝ චිත්‍ර පදිත වෙලා තියෙන භිත්තියේ කොතනද මම ඉන්නේ කොතනවත් හොඳයි එහෙනම් මේ මගේ රූපෙනි කියලා සිහි වුණා නම් දැන් මගේ කියලා රූපය දකිනකොට සිහි වුණාට රූපෙත් තියෙනවද එහෙම මම හෝ මට හෝ මගේ අයිතියම එහෙනම් ඕගොල්ලන්ට හොඳට එක දෙයක් දැනෙන්න ඕනේ මේ රූපේ දකින්නකොට ඒ රූපේ ගඩොල් වලින් තියෙන කල විත්‍යතර විත්‍යරුක චිත්‍රයට අපි පුරාණ කර්මය කියලා කිව්වා ඒක දකින්නකොට මේ මම වගේ රූපේ කියලා සිහි වෙච්ච ටික තමයි නාම කර්ම තේරෙන නාම කින්වතුන් දන්නේ රූපේ දකින්නකොට මම මගේ මනසේම මේ ගතිය සිහි කරගත්ත කියලා දන්නේ නැති වුණා. ඕගොල්ලන්ට හිතෙන්නේ ඒ රූපේ මගේ රූපෙමයි කියලා. නේද? ඒ රූපේ මගේද සැබෑ ඇත්ත බලන්න ඒ රූපේ මගේද ඒ රූප දකින්නකොට මගේ රූපේ කියලා අපි හිතාගෙන තියෙන්නේ කියලා. මොකද ඒක අපිට ඔප්පු වෙනවා ඒ මගේ කියන හැඩේ පත්තර කඩදාසියක තිබුණා. ඒක දකින්නකොට මේ මම කියන අදහස එන්නේ නේද? ඒ හැදේම වීඩියෝ පටයක තිබුණා. WWW ජීවිතාරේ වීඩියෝ පටයක තිබුණා. ඇකිලියෝ ටිකක් අපි පෙන්වන මේ මෙතන මේ මම ඉන්නේ මේ බලවට කියන්නේ මොකද කියලා පෙන්වන්නේ නේද? මාව පෙන්වනවා මම බලන්න අපි හිතන්නේ. ඉතින් අර වීඩියෝ පටය ඇතුලේ මේ ඉන්නේ මම කියලා පෙන්වනවා. ඒ රූපය දකිනකොට එහෙනම් මේ ඉන්නේ මම කියන එක තමයි කියවිලා මිසක රූපය ඇතුලේ මම කියලා නැහැ කියන එක පේනවා නේද? දැන් සැබෑවටම විත්‍ය දකිනකොටත් මම කියන එක ආවනා. පත්‍ර කඩදාසිය දකිනකොටත් මම කියන එක ආවනා. වීඩියෝ පටිය දකිනකොටත් මම කියන එක ආවනා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද තමන්වත්නහල කියන කුණු කොටස් ටිකක් තියෙන තරක මේ හැඩය දකිනකොට ඒකත් නෝ මට කියන්න ඇත්තටම ඔයගොල්ලෝ රූපේ කොහොමද කියලා දැන් මේ කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියත සම්මත් නහර ඇට ඇට විදුරුවලින් යුක්ත කියන මේ රූපේ දකිනකොට තමන්ට මේ මම කියන අදහස තියෙනවා නේද? තමන් කියන රූපේ ඔය රූපේ දකිනකොට මේ මම කියන අදහස එනවා. ඒ හැදීම පිටියේ තියෙනකොටත් මම කියන එක එනවා. වීඩියෝ පිටියේ තියෙනකොටත් මම කියන එක එනවා. පත්‍ර කඩදාසියේ තියෙනකොටත් මම කියන එක එනවා. ප්‍රශ්නේ දැන් හරිද විසුව දෙවියෝ වගේ මම හැමතැනම. දැන් ප්‍රශ්නේ සැබෑවටම මගේ රූපය මොකද්ද කියලා විමසීමකට ලක් කරොත් එකම රූපයක් වල සැබෑවටම මම නෙමෙයි. ඒ රූප දකින ගානේ රූපයේ හැඩේ ඇසිදිරිපිටට එනකොට මේ මම කියන හැඟීම සිටේ උපදිනවා උපද්දවා ගන්න එක. කිසිම දවසක අපි ඒක දන්නේ නැහැ. අපි හිතාගන්නේ රූපේමම හින්ද මේ මම කියලා පේන්නේ කියලා. තේරෙනවා. එතකොට නව කර්ම කියන ටිකෙන් ගෙන්නුවේ ගඩොල්වල සිටින්කෙන් කළ පිටිය රූපේ කෙස්ලොම් නේද ධම්මස්නාරෝලින් හදන හැදුණු තැනක තියෙන රූපේ පත්‍ර කඩදාසියක තියෙන රූපේ වීඩියෝ පටයක තියෙන රූප කියන මේ රූප ටික හැදුනේ පුරාණ කර්මෙන් නම් ඔය හැම තැනකින්ම දකින්නකොට මම කියලා සිහි වුණාද යමක් ඒ ටික නව කර්ම. දැන් හිතේ පහළ වෙන මේ ගතිය අපි දැක්කනේ අපිට දැන් විශ්වාසයි නේද? රූපේ කොහෙවත් මම හෝ මගේ කොටස නැහැ කියන එක. හරි. ඒ රූප නිසා මම කියන අදහසක් නම් අපිට සිහි වෙන්නේ. අපිට සිහි වෙන අදහස අර රූපේ මත පතිත වුණාම දැන් මොකද වෙන්නේ? රූපේ මම වගේ නේද තියෙන්නේ? එහෙනම් මේ රූප ටික මෙහෙම දකිනකොට සත්‍යයෝ ඉන්නවා තව අය ඉන්නවා කියන අදහසක් නම් පහළ වෙන්නේ. මේ අදහස මෙහෙම බාහිර පැත්තට පදිත වුණාම බාහිර බොහෝ අය අපිට පෙනේ. සිටින්කින් කිරින් නැති කිරින් මෙන් විමුක්තිය ස්පර්ශ කරනවා කියලා කිව්වේ. කඩොල්වල සිමින්තියෙන් කළ විත්තියයි ඒ කියන විචිත්‍රයයි හොඳට එයාට පිටිසිදුයි දන්නවා. එයා දන්නවා ඒ නිසා පුද්ගලයේ කියන මම කියන අදහස මානසික උපන්න එකක් නේද කියලා දකිනකොට විත්තිය පැත්ත සත්පුද්ගල භාවයෙන් තුන්යයි. එයාට රූපේ සත්පුද්ගල භාවයෙන් තුන්යයි නේද? ඒ වගේ එයා දන්නවා කෙස්ලොම් නේද ධම්මස්නාහර ඇට ඇටෙන් දුවින් යුක්ත කනබුන ආහාරින් හැදුණු මේ රූප ඇසිදිරි පිටට එනකොට පුද්ගලය සත්‍යය කියන අදහස තමන්ටයි පහළ වෙන්නේ කියලා දැක්කොත් දකිනකොට මේ හිතට කියන කරන දේ මේ බාහිර රූපෙට ගැටෙ නොගැහෙනකොට එයාට මේ රූප ටික ශුන්‍යතාවයක් වෙනවා. සත්පුද්ගල ආත්ම භාවය ශුන්‍යයි. මේ හිතින් කියින් කියින් ගැටුවොත් දෙන්නේ මොකක්ද? බාහිර සත්පුද්ගලයන් ශුන්‍යයි කියන දර්ශනයකට ශුන්‍යයි. ඒකයි හිතින් කියින් කියින් නිරෝධයේ ශුන්‍යතාවේ පද කරන්න පුළුවන් කියලා කියන්නේ. පින්වතුන් දන්නවද ඇස් ඉදිරි පිට ශුන්‍යතාවෙන් හම්බ වෙන අරමුණු හම්බ වුණාම නමුත් ඒ ඇත්ත වහගෙන බාහිර සත්‍ය කුලයේ ඉන්නවා කියලා අද අපිට දැනුමක් තියෙනවනේ. මේ දැනුම ඇති වුණේ කොහොමද කියලා ඔන්න ඔය ඇත්ත වැහිද තියෙන තැනටයි ඔබ ඇත්ත වහගෙන ඉන්න ක්‍රමයටයි පින්තුනි අවිද්‍යාව කියන්නේ නැත්තම් සාසනේ නිවන්මග නැහැ කියන්නේ මම මේ පරියාය උගන්වන ඔබලන්ට ලොකු කතාවක් කියලා දෙනවා කතාවක් කියන්නේ මේ සාසනේ අපිට වැරදිලා තියෙන නමුත් වැරදිච්ච බව නොදන්න නොතේරෙන එක තැනක් තියෙනවා මම ඒක කියලා දෙනවා අන්නේ වැරද්දයි පින්වතුනි මේ සාසනේ මේ තරම් දුරට නිවන්මගින් අපි ඇස් කරගෙන ආගෙන යන්නේ වෙන මුදුනේ මේ පටිච්ච සමුප්පාදයේ අර්ථවල වැරද්දක් තියෙනවා මම ඒක වෙනම කියලා දුන්නා දැන් මේ පරියාය බලන්න එතකොට හිතින් කියින් කිවිින් නැතිකම නිරෝධිය ස්පර්ශ කරනවා කියලා කිව්වේ අපේ හිතින් කියින් කිවිින් හිතේ පහළ වෙන ගති ටික මේ දෙනෙන රූප වලට ගැටගැහුවේ නැත්තම් කෙනෙක රූපපැත්තේ හංගවෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තුළ අනාත්ම ශුන්‍යතාවය. පින්වතුනි ගඩොල් වැඩි කියන කීයක ලබිත් කියක තෙනෙන රූපය ඇති චිත්‍රය කෙතුම් නියද ධම්මස්නාහර කියන කුණප කොටස් ටික මත පිහිටලා තියෙන මේ චිත්‍රය මේ ඇනේ වෙනසක් නැහැ. බිත්තියේ අර හැදේ ගඩොල් වැලි සිංහදි ටික අසුර කරලා තියෙනවා ඒ හැදේ ඒ චිත්‍රය. ඒක දකිනකොට මම එනවා. මේ හැදේ අපි පුද්ගලය කියන තැනක මේ හැදේ මේ චිත්‍රය කෙස්ලොම් නේද ධම්මස්නාහර කියන තැනක පිළිබලා තියෙනවා. දෙකේම පෙනෙන සටහන එකයි චිත්‍රය එකයි. දෙපැත්තේම උනේ මේ චිත්‍රය රූපය ඇතිදිරි පිට දෙනකොට පුද්ගලයේ කෙනෙක් නැත්තම් මම කියන කෙලෙස් ටික තමන්ගේ මනසේ ඉඳගෙන ඒක නොදන්නා කමට බාහිර රූප තුල කෙනෙක් ඉන්නවා කියලා රැවටිලානේ ලෝකෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මෙන්න මේ බාහිර රූපයේ කෙනෙක් කියලා රැවටිලා දුක් විඳින තැනකින් අපිව ගලව ගන්න එන රූප අනාත්මයි චක්කු මනත්ත රූපාලත්ත ගඩොල ජීවිතයෙන් කළ විත්‍ය චිත්‍රය දෙක සත්‍ය පුද්ගලෙන්නේ අනාත්මයි චක්කු මනත්ත රූපාලත්ත මේ ටික අනාත්මයි හැබැයි ඒක දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියන අදහස මත තියෙන ආත්ම දෘෂ්ටියක් තියෙනවා ආත්ම සංඥාවක් තියෙනවා මේ ආත්ම දෘෂ්ටිය රූපයට අයිති දෙයක් නෙවෙයි රූපය මේ දෘෂ්ටියට අයිති දෙයක් නෙවෙයි කියන එක පහදලා දෙක එකට එකල විදිහ තුටි මුදවනවා පින්මුතුනි ඇහැ පුරාණ කර්මයයි කියලා කිව්වේ පෙනෙන රූපය වෙනවා හිතින් ගිලින් කිරින් නාම කර්මයි කියලා පෙනෙන දෘෂ්ටිය වෙනවා පෙනෙන දේ දෘෂ්ටිය නෙමෙයි දෘෂ්ටිය පෙන්න දේ නෙමෙයි කියන්නයි මේ අන්ත දෙක පිළිබඳව අපි පෙන්නේ මේ අන්ත දෙක ගැටගැහුවේ නැත්තම් පෙනෙන දේ පෙනීමක් විතරයි හිතෙන දේ පෙනෙන දේට ගැටගැහුවේ නැත්තම් මට විද්‍ය පැත්තෙන් හම්බ වෙන්නේ ගඩොල්වල තින්දියෙන් කළ තාක්ෂණිකයි චිත්‍රකුයි විතරයි මට හම්බ වෙන්නේ කෙනෙක් මම කියන අදහස නැත්නම් මිනිස්සේ කියන අදහස හිතට සිහිවෙච්ච එක අර රූපෙට ගැටගැහුවේ නැත්නම් මේ අදහසට ජීවත් වෙන්න බැහැ රූපලට අදහසත් නිරුද්ධ වෙනවා අදහස ගැටගැහුවේ නැත්නම් ඒ රූපෙට බැහැ ජීවත් වෙන්න අදහස නැතුව රූපෙට ගැටගැහෙනවා මේ දෙක ගැටගැහුවේ නැත්නම් පුරාණ කර්මයෙන් හටගත් එක ඒ හේතු නිසා හටගන්න නැති වෙනවා වර්තමාන හිතන කියන කරුණේ ඒ හේතු නැතිව නැති කරන දෙක දෙකට වැටෙනවා එතකොට කෙටියෙන් ගත්තහම ඕක හකුළු වල ස්පර්ශ ආයතන 6 ගත්තහම පුරාණ කර්මයක් ඇත්ත. ඒ ඔක්කොම මැටි කරගෙන හිතන්න කියන්න කරන්න පුළුවන් ක්‍රම නව කර්ම. හිතන්න කියන කරන දේවල් ස්පර්ශ ආයතන 6ට පතිත වුණොත් තමන්ගේ විඥානය මේ පෙනෙන ආයතන 6ට බැහැවුවොත් දුක කියන එක නිර්මාණය වෙනවාම. හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන 6ට බැහැවුවේ නැත්තම් අයිති නොව නිරුද්ධ නිරූපය ශුන්‍යතාවය කියන්නේ සත්පුද්ගල භාවය නැත්තේ නිමිති ලෝකයේ තුල කිසිවක් ප්‍රාර්ථනා කරපු කිසිම දෙයක් හම් වෙන්නේ ඉපසායට නැහැ. එහෙනම් නිරෝධය කියන්නේ හිතන කියලා කරන දේවල් නැති කරලා ඉපසායට නැහැ. අනිමිත්ත බව, ශුන්‍යත්ව බව, අපරිහිත බව දකින්න එක. ස්පර්ශ ආයතන 6 අනිමිත්ත බව, ශුන්‍යත බව, අපරිහිත බව දැන් නැතිවලා තියෙන්නේ. ඒ සැබෑ ස්වභාවය අපිට නොපෙනෙන්නේ මොකක් නිසා කියලාද හිතන්නේ? අපි හිතන කියන කරන දේ ඒ මත පතිත කරනවා. ඒ ආයතන 6 වහගෙන ඉන්න නිසා අපි හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන 6 වහගෙන ඉන්න නිසායි ස්පර්ශ ආයතන 6 සැබෑ ස්වභාවය නොපෙනෙන්නේ. හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන 6ට ගැටගැහුවේ නැත්තම් බැහැරුවේ නැත්තම් මොකද වෙන්නේ? ස්පර්ශ ආයතන 6 සැබෑ ස්වභාවය පෙනෙනවා. එහෙනම් දැන් ස්පර්ශ ආයතන 6ට හිතන කියන කරන දේවල් ගැටගැහුවේ නැත්තම් පෙනෙන කියලා දිත්තේ දිට පතන් යනවා. හිතන කියන කරන දේ නිරුද්ධ වෙනවා කියන උත්තරයක් ආවනේ. ස්පර්ශ ආයතන 6 ශුන්‍යතාවේ අත්විඳින්න පුළුවන් කියලා උත්තරයක් ආවා. එහෙනම් කම්ම නිරෝධ ගාමී ප්‍රතිපදා කියන සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? මේ නිරෝධයටම කටයුතු කරන එක. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6ට තමන් හිතන කියලා කරන දේවල් බහලා නැතුව බහැලෙන් නැතුව ඉන්න කටයුතු කරන එකයි කියලා උත්තරයක් ආවා. ඔය උත්තරේ ආවට ඕක නැවත නැවත කරන එකයි කරන්න ඕනේ කියලා. මොකද නැවත නැවත කරන්න ඕනේ කියන එකක් ආවේ ස්පර්ශ ආයතන 6 පුරාණ කර්මයේ එකාන්තයක් හිතන කියන කරුණ දෙේ නව කර්ම මෙත මේ දෙක ගැටගෙමු තමයි කර්ම රැස් වෙන්නේ. ගැටට ගැහුව ශුන්‍යතාවේ ඇති වෙනවා කියලා මේ ඇත්ත නොදන්නාකම නිසා හිතන කියන කරන දේවල් ආයතන 6ට ගැට ගහලා ගැට ගහලා හුරු හුරු දුවේ අපිට. මේ ඇත්ත දැනගත්ත කියලා හුරු නැති වෙන්නේ. ඕක කියලා කියන්නේ හිතන කියන කරන දේවල් ස්පර්ශ ආයතන 6ට අයිති කියලා. ස්පර්ශ ආයතන 6ට අයිති කියලා තනින් හිතන්න කියන්න කරන්නමයි යොදවන්නේ. හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන 6ට අයිති කියලාමයි මනස යොදවන්නේ. ඉන්ද යෝග කියන ඕක කියලා කියන්නේ හිතන කියන කරුණ දෙක පෙනෙන දෙයට අයිති නෑ, ඇහෙන දෙයට අයිති නෑ කිව්වට ඉන්ද බැන් ගහගෙන යනවා. පෙනෙන දෙයට හිතන්නමයි හදන්නේ, ඇහෙන දෙයට හිතන්නමයි හදන්නේ, කියන්නමයි හදන්නේ, කරන්නමයි හදන්නේ. ඕනේ කම තිබුණා නතර වෙන්න බෑ ගහගෙන යනවා. ඉන්ද ඕක කියන පෙනෙන දෙයට හිතන්නමයි යොදවන්නේ, ඇහෙන දෙයට හිතන්න කියන්න කරන්නවම යොදවන්න. ඒ හින්ද යෝග කියන පිනිත ඇහෙන දේ අරගෙන හිතන කියන කරන දේ තමයි ගොතවල තියෙන්නේ. ඒ හින්ද ග්‍රන්ථ කියනවා පිනිත දෙයින් ස්පර්ශ කරගන්නේ රූප සද්දමයි. ඒ හින්ද පරාමාස කියනවා මේ කෙරෙන වැඩේින් නම් කරන්නේ මේ කෙලෙස් කියලා කියන්නේ ඕවට. ඕග යෝග ග්‍රන්ථ ස්පර්ශ ආසවල් කියන මේ තරම් මේ කාරණා ටික ඔක්කොගෙම කියන්නේ එකම දේ. දැන් ඒ ඔක්කොම ගති ටික කැපෙන්නේ කරන ප්‍රතිපදාවට තමයි කර්ම නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ. නැත්නම් දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ. ඒ දුක් නැති කිරීමේ ප්‍රතිපදාව අරගෙන දෙන්නේ සතිපට්ඨානය හරහා. සතිපට්ඨානයෙන් කරන්නේ මොකද්ද? තමන්ගේ විඥාණයට, තමන්ගේ සිතට බාහිර ස්පර්ශ ආයතන හය ඇතුළු වෙන්න නොදී රැකගන්න එකයි මේකින් කරන්නේ. එමුතුනි මේ ස්පර්ශ ආයතන හය අයිති මායයට. මේ ස්පර්ශ ආයතන හය යම් කිසි කෙනෙක් ඇතුළේනවා නම් එයා මාර්ය සතු ශේත්‍රයේ ඇතුළේනවා. සතිපට්ඨානයයි බුදුරජාණන් වහන්සේට. සතිපට්ඨානයෙන් තුල කෙනෙක් ඉන්නවනම් එයා ඉන්නේ බුදුරජාණන් වහන්සේට ඇතුළේ. හිතන කියන කරන දේ රූප ශබ්ද ගන්ධ රස වලට ගැට ගහලා ඒ මත හැසිරෙනවා. ඒ ශේත්‍රයයි මායයට අපි මායාවේ ශේත්‍රයයි. මේ මායාවේ ශේත්‍රයෙන් අයින් කරන්නයි සතිපට්ඨානෙ තියෙන්නේ. සතිපට්ඨානෙ වඩනකොට ඉබේමයි සතිපට්ඨානෙ මේ පුරාණ කර්මය ඒක වෙනීමක් විතරයි. හිතන කියන කරන්නේ නව කර්ම ඒක මේ වෙනදේට අයිති නැහැ කියලා කර්ම නිරෝධයක් වෙනලා මේ ඉපචායතන හයේ කොටන ශුන්‍යතාවයක් වෙනලා අනිමිත්ත අපනේතික විමුක්තිය සාක්ෂාත් කරලා දෙන ක්‍රම කරන සතිපට්ඨානයි. හරියට සතිපට්ඨානේ වඩන්න ඉගෙන ගැනීම විතරමයි අවශ්‍යයි. සතිපට්ඨානෙ වඩනවා කියන කරන්නේ මොකද කියන කාරණාව දැනගන්න එකයි අවශ්‍ය. මම ඒකට ටිකක් විස්තර කරනවා. අපි කියමු අර උපමාවල ගඩොල් වලින් ඉන්නේ කීයේ මාතෘකාවක් ඇද විචිත්‍රේ සත්‍ය පුද්ගලෙක් නැහැ. දකිනකොටම මගේ මනසේ කෙනෙක්ගේ රූපේ, කෙනෙක්ගේ ෆොටෝ එක නැත්නම් කෙනෙක් කියන අදහස ඇති වෙනවා. ඇති වෙන අදහස සිටිය උපන්න ගතියක් කියලා දන්නේ නැතුව කෙනෙක්ගේ ෆොටෝ එක දිහා බැලුවා නම් පුද්ගලෙක්ගේ රූපේ දිහා බැලුවොත් වෙන්නේ අපිට බාහිර පුද්ගලයෙක් හම්බෙලා බාහිර පුද්ගලයෙක්ගේ ෆොටෝ එක හම්බෙනවා. එතකොට සිමෙන්ති පෙනෙන්නේ නැහැ, ගඩොල් පෙනෙන්නේ නැහැ, වැලි පෙනෙන්නේ නැහැ, චිත්‍ර පෙනෙන්නේ නැහැ. එවන්දු චිත්‍රයක් ගඩොල් වැලි සිමෙන්ති චිත්‍රයක් නිසා කෙනෙක් කියන අදහස ආවේ. කෙනෙක්ගේ රූපයක්, කෙනෙක්ගේ චිත්‍රයක්, කෙනෙක්ගේ ෆොටෝ එකක් දිහා බැලුවොත් වෙන්නේ මොකද? ගඩොල් වැලි සිමෙන්ති පෙනෙන්නේ නැහැ, චිත්‍ර පෙනෙන්නේ නැහැ. දැන් කෙනෙක්ගේ ෆොටෝ එකක් පෙනෙන්නේ කෙනෙක් බාහිරින් පෙනෙන්නේ. දිට්ඨිය ගැමුණු දවසට අනන්නේ ඔගොල්ලෝ අර කෙනාගේ ෆොටෝ එක කැඩුණු කියලා යන්නේ නැද්ද? වෙනවද නැද්ද? ගඩොල් වල හිමිදි දෙන්නවල පොඩි චිත්‍රය වෙනස් වුණා නේද කියලා බලන්නේ. ඔක තමයි අපිට මේ දේවල් තියෙන්නේ. දැන් සතිපට්ඨානෙන් කරේ මගේ මනසේ තියෙන වැරද්ද රූපෙට පත් වෙන රෝගෙද? රූපේ ඇති දෙයකට හම්බ වෙනකොටම මගේ උපමාවක් කියන්නේ. හම්බ වෙනකොටම එයා දන්නවා ෆොටෝ එක කෙනෙක්ගේ ෆොටෝ එක නැති වෙච්ච දුක මට විඳින්න වෙනවා. ගඩොල් වල සිමෙන්ති චිත්‍රයේ කෙනෙක්ගේ ෆොටෝ එක කියලා දැක්කොත් ඒ නිසා එය සතිපට්ඨානෙ වඩනවා මේ දුකෙන් මිදෙන්න. මේක උපමාවක්. අපි කියමු මගේ සිතේ පවතින ගතිය රූපෙට පතිත වෙන ඉස්තර වෙලා පෙනෙනකොට කඩුවල කිමින්තියෙන් කළ චිත්‍රය දකිනකොටම කෙනෙක් කියන අදහස එනවා. අදහස රූපයට පතිත වෙන්න කලින් පෙර නුවණින් එතෙට අරගෙන යනවා. දැන් එතන කඩුවල කිමින්ති ඉතින් ඇතුළු විත්තිය කියලා චිත්‍රයක් නෙ තියෙන කියලා ඇත්ත පෙන්නනවා. මේ ඇත්ත පෙන්වන්නේ මොකටද? කෙනා කියන වාගේ මානසික තියෙන ආධාරව රූපේ මත පතිත වෙන්නේ රොදින් එකයි මේ කරන්නේ උපාය. ඒ උපාය මේ කරන්නේ. ඒ උපමාවෙන් අපි උපමේයයට ගත්තොත් කෙස් ගඩොල් වල සිමින් කියන කරදිත් කියවකේ කෙස් ලෝමියද තහම්මස්සාල ඇට ඇට පිළිවෙලින් කරමේ විත්තිය ඇතුළු කරගෙන තියෙන මේ වර්ණ සටහන දකිනකොට මට කෙනෙක් කියන පුද්ගලයෙක් කියන අදහස එනවා. මගේ පිටේ තියෙන අදහස මේ රූපය මත පතිත කළාම මට දැන් කෙත් කෙනෙන්නේ ලොම් කෙනෙන්නේ නියත ධම්මස්සාර කෙනෙන්නේ ඒ ටික වසාගෙන චිත්‍ර කෙනෙන්නේ මට දැන් දැනෙන්නේ කියන කියලා මේ තියෙන කෙතුම් නේද ධම්මස්තික විචිරන දවසට මට කෙනෙක් මරු දුක විඳින්න වෙනවා. පුද්ගලෙක් මරු දුක විඳින්න වෙනවා. නිදවිච්ච මරු දුක විඳින්න වෙනවා. මේ දුක විඳින්න වෙන්නේ මට මේ රූපේ ඇත්ත වහගෙන පවතින මගේ දෘෂ්ටිය නිසායි. සතිපට්ඨානය කරනවා මේ රූපය ඇත්ත පිට එනකොට මට කෙනෙක් කියලා හිතනකොට මගේ සිතේ තියෙන කෙනා කියන අදහස රූපය මත පතිත වෙන්න කලින් පතිත වෙන්න නොදී පතිත වෙන්න නොදෙන කමට සිහිය නෝන ඉස්සර ළඟගෙන යනවා. නෑ මෙතන තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලුම් නිය දත් හම්මස් ආර ඇට ඇට විදිහට එකින් එක එහෙම බලන නැත්තම් පටවි ආපෝතිනි වායු කියන සතර මාතෘකාව කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපෙනි කියලා බලනකොට මේ රූපය කෙනෙක් කියලා බලන් හිතට නිදහස නැහැ. මේ රූපේ කෙනෙක් කියන නැඹුරෙන්ද හිතේ තියෙන ඉඩ නැහැ. මේ රූපේ කෙනෙක් කියන අදහස මගේ හිතේ තියෙන අදහස පසුතින් ඉඩ නැහැ. ඒ ඉඩ නොදෙන තමයි කායගතව තියෙන කරන්නේ. මෙහෙම බලන්ඩ බලන්ඩ මගේ හිත කයට බහලන ගතිය හිතේ තියෙන අදහස රූපේට නමන ක්‍රම එන්නෙන් අඩු වෙනවා. රූපේ තියෙන සැබෑ තත්ත්වය එන්නෙන් වතු කළ වෙනවා. එතකොට වෙන්නේ මම හිතන කියන කරන දේ තෙමෙන රූපායතනයට බැහැගන්න ඉඩ දීලා නැහැ. මේ කරන්නේ සතිපට්ඨානයේ උපාය ස්පර්ශ ආයතන 6 අපේ විඥාණයට ඇසුරු නොවෙන්න ඇසුරු නොවෙන්නට ගෙනියන තියෙන මාර්ගය තමයි සතිපට්ඨානය. මම කිව්වොත් තේරෙන සරල දැනකින් තව මාර්ගයකින් කියලා කිව්වොත් එකම දියා ගන්නේ මුතුන්ට පැහැදිලි නිසා තේරෙන්නේ. අපි අර පරණ උපමාවට නෑ ඒ උපමාව ගන්නේ තේරෙන නිසා. මොකද උපමේය කිව්වට තේරෙන්නේ නෑ. නමුත් උපමාව කියලා කිව්වහම නොතේරුම අනුමානයක් තියනවා මෙහෙම වෙන්න පුළුවන් කියලා. හොඳට බලන්න ගඩොල් ටික ගෑලි සිමෙන්ති වතුර ඕටික සත්‍යයේ බොහෝ පුද්ගලෙක් නෙමෙයි නේද? හරි. ඔන්න එබඳු ටිකකින් තමයි විත්තිය ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ විත්තිය ඇතුළු කරගෙන තින්ත ටිකක් ගෙනලා චිත්‍ර කුරුල් චිත්‍රයක් ඇඳලා දැන් එතන තියෙනවා විත්තිය චිත්‍රය. ඔය විත්තිය චිත්‍රය කියන එකට සැබෑම දෙය තමයි ගඩොල් වැලි සිමින්තියෙන් කළ භිත්තිය හරියට පටල ආපෝතීන්ච වායතර සතර මහා ධාතුත්ව තවනවා. භිත්තිය ඇතුළු කරගෙන පවතින චිත්‍රය කියලා කියන්නේ උපාදාන රූපෙට නම මහපූත යංගේ උපාදාන රූපය. චිත්‍රය කියන්නේ වර්ණ සටහන උපාදාය රූපය. උපාදාය කියලා කියන්නේ ඇයි? ඇසුරු කරගෙන පවතින උපාදාය කියන්නේ ඇසුරු කරගන්න. චිත්‍රයට බැහැ තනියම ඉන්න තව කෙනෙක් ඇසුරු කරගන්න නැතුව. ධිට්ඨිය ඇසුරු කරගන්න නැතුව චිත්‍රෙ දෙන්න බැහැ. හැබැයි චිත්‍රය නැතුව විද්‍යට ඉන්න පුළුවන්. තව කෙනෙක් නැතුව තමන්ට ඉන්න පුළුවන් නිසා එයාට මහ භූතය කියලා කියනවා. වෙන කෙනෙක් නැතුව එයාට ඉන්න බෑ නිසා උපාදාය රූපයි කියලා කියනවා. එයා උපාදාය කියලා අතුරු කරගෙනමයි ඉන්නේ. විත්‍ය සහ විත්‍යයේ රූපයේ කියන එකේ සැබෑ අර්ථ තමයි මහ භූත සහ උපාදාය රූපය. තේරුණාද? දැන් මහ භූත ටිකෙන් උපාදාය රූපය කියන රූප දෙකේම හැඩයක් තෙමුණට හැඩේ ඇතුළුවත් ඉන්නවද පුද්ගලයෙක්? විත්‍ය ගඩොල් වල නිමිති ඇතුළේ කෙනෙක් පුද්ගලයෙක් නැති බව පැහැදිලි. හොඳයි. ඔගලන් හොඳටම පැහැදිලිද? සත්‍ය පුද්ගලෙක් ආත්මය ජීවිතයක් නැහැ මේ චිත්‍රය තුළ කියනවා. හැඩේ කියන එක වර්ණයේ වර්ණය වෙනස් වෙලා හැඩ පෙනෙන්නේ. මහභූත සහ උපාදාය රූප. අපි ඔය මහභූත සහ උපාදාය රූපෙට ස්කන්ධය කියලා කිව්වොත් ඔකට කියනවා අපි රූපස්කන්ධය කියලා. රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අහුව බුදුදහම හොන්සේ කයි දේශනා කරන්නේ චත්තරෝච මහ භූත චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං කියලා දෙන්නේ සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න රූප කියලා අහලා තියෙනවානේ. අපි ඒක මේ දෙන්නේ අරමුණේ ගම් සතර මහා ධාතු කියන විත්‍යයට උපාදාය රූප කිව්වේ චිත්තයට. දැන් සතර මහා ධාතු සහ ධාතු රූපේ සහ උපාදාය රූප කියපු ටික අයිති මොන ස්කන්ධෙට? රූපස්කන්ධෙට. ඔන්න රූපස්කන්ධය. ඕක තුල කර්ම නැහැ, කෙලෙස් නැහැ, කිසිම දෙයක් නැහැ. රාග නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ, මේ කිසිම කෙලෙස්යක් මොනවද තියෙනවද? සත්‍ය පුද්ගලෙක් ආත්ම මුකුත්ම නැහැ. දිට්ඨි දිට්ඨ මත පෙනීම විතරමයි. චිත්‍රයක් කියලා හිතුවත් හිතන්නේ අපි කෙනෙක් දෙයක එයා චිත්‍ර කියලා හදාගන්න නෑ. පැහැදිලිද? හරි. ඔන්න ඒක ස්කන්ධ. ඒක ඒ රූපේ ඇක්ටිවිටි එනකොටම මනුස්ස රූපයක් කියන අදහසක් අපිට ඇති වුණා. අපි කියමු පුද්ගලයෙක් කියන අදහසක් අපිට ඇති වුණා. කෙනෙක් කියන අදහසක් ඇති වුණා. මේ කෙනෙක් පුද්ගලයෙක් කියන අදහසට අපි කිව්වොත් උපාදානය කියලා. ඔකට කියනවා අත්ත්වවාද උපාදානය කියලා. රූපං අත්ත්වෝ සම්පස්සය. රූපය ආත්මයයි කියලා දකිනවා. කියලා අදහස ගන්න. උපාදානය කියන එක තියෙන්නේ කොහෙද? මනස පිළිබඳ රූපක් නේද? හරි. රූපය දකිනකොට රූපස්කන්ධය තියෙන්නේ. රූපස්කන්ධය දකිනකොට කෙනෙක් කියන අදහස මට නම් ඇති වුණේ. සිතේ නම් ඇති වුණේ. ඒකට අපි නම් කරලා මොකද්ද? උපාදානය කියලා. දැන් මගේ උපාදානය, මගේ මනස තියෙන උපාදානය අර රූපයට බහලන්න පුළුවන් නිසා උපාදානය රූපයට බහලන්න නිසා රූපය නම් කරනවා උපාදාන ස්කන්ධ කියලා. ඒකට උපාදාන ස්කන්ධ කියන නම ලැබුණේ. යථාර්ථයේ ස්කන්ධ මනසේ උපාදානය. උපාදාන ස්කන්ධ වලින් උපාදානයට සාපේක්ෂයි. මගේ උපාදානය මේ ස්කන්ධයට පහළ වෙන නිසා. මේ බඳුනට මල් බඳුන කිව්වේයි මල් වලින් හැදුව කියන හින්දාද? මල් බහලන්න පුළුවන් නිසා, බහලලා තියෙන නිසා මල් බඳුන. එන්නේ වෙන දෙයක් බහැලුවොත් ඒ නම් සංකල්ප. සීනි බෝතලේ කියන්නේ බෝතලේ හැදුව තියෙන සීනි වලින් ජ කියලා හිතුවොත් හරිද? සීනි දාන්න පුළුවන් නිසා සීනි බෝතලේ. සීනි වෙන එක බෝතලේ වෙන එකක්. සීනි බෝතලේට බහලන නිසා සීනි බෝතලේ. ඔකට පිටි දැම්මෝ පිටි බෝතලේ. නුමු දැම්මෝ නුමු වැටෙන වැටෙන දෙයින් ගන්න ගන්නවා. ස්කන්ධය මගේ උපාදානයේ බහලන්න පුළුවන් නිසා ස්කන්ධය නම් කරන උපාදාන ස්කන්ධය කියලා. මගේ මනසේ කාමෝග භවෝග දික්ඛියෝග අවිද්‍යාව කියන ඕක නම් තියෙන්නේ. ඒ රූපේ මොකද කියන්නේ? ඕගණීයයි කියලා. මගේ ඕකේ බහලන්න සුදුසුයි. කාමෝග භවෝග දික්ඛියෝග කාමයෝග භවයෝග අවිද්‍යාව දික්ඛියෝග කියන යෝග කිව්වොත් ඒ රූපෙ කියන්නේ මොකද්ද? යෝගණීයයි. මගේ මනසේ නම් නීවරණ තියෙන රූපෙ කියන්නේ මොකද්ද? නීවරණීයයි. මගේ මනසේ තියෙන කෙලෙස් වලින් මේ රූපේ නම් කරන්නේ ඒ රූපේ තුල කෙලෙස්යක් තියෙනින්ද නෙවෙයි. ඒ රූපේ දකින්නකොට පුද්ගලයේ කෙනෙක් කියන ආශ්‍රව නම් මගේ මනසේ ඇති වෙන්නේ. මගේ ආශ්‍රව ඒ රූපෙට බහලන්න සුදුසු නම් ඒ රූපේ නම් කරන්න මොකද්ද? සාසන කියලා. සාසන කියලා. එතකොට හොඳට බලන්න ස්කන්ධ ස්කන්ධ ටික නිසා මගේ මනසේ ඔතෙන් දෙන්න තව කරුණු ටිකක් තියෙනවා. නමුත් මම කෙටි කරලා දෙන්නනේ. පුද්ගලයේ කියන තැනුම් තැන උපාදානය. උපාදාන වශයෙන් මේ රූපේ ගත්තොත් මගේ පුද්ගලයා කියන අත්වාද උපාදානයෙන් මේ රූපය ගත්තොත් අපි උපාදාන වශයෙන් ගන්නවා මේක. මේ අත්වාද උපාදානය උපාදානය රූපය උපාදාන වශයෙන් ගත්තොත් ඒ කියන්නේ මේ රූපය කෙනෙක් කියලා බැලුවොත් මගේ උපාදානය රූපය මත පතිත වුණොත් රූපස්කන්ධයට බැහැලුවොත් සීනි ටික භෝජනයට දැම්මොත් දැන් සීනි භෝජනයට අත දාලායි ගන්න වෙන්නේ. උපාදානය ස්කන්ධයට බැහැලුවොත් උපාදාන ස්කන්ධයකින් හම්බ වෙනවා මොකද්ද? ඒ කියන්නේ දැන් පුද්ගලයා කියන මගේ උපාදානය රූපයට බැහැලුවොත් ගඩොල්වල ජීවිතයේ කල චිත්‍රයේ තියෙන දේ ස්කන්ධය මගේ උපාදානයට සාපේක්ෂව උපාදාන ස්කන්ධ කියලා නම් ලැබුවේ ඒ උපාදාන ස්කන්ධයට මගේ උපාදානය බැහැලුවාම මට පේන්නේ ඒ රූප මොන වගේද? කුක්කලෙක් වගේ කෙනෙක් වගේ. දැන් මට ගඩොල් වැඩි කිමින්ටි පෙන්නේ නැහැ, චිත්‍ර පෙන්නේ නැහැ කෙනෙක් කියලා පෙන්නේ. දැන් මම හදලාගෙන තියෙනවා පංච උපාදාන කන්ද දුක්ඛ. දැන් මට හම් වෙනවා පුද්ගලයේ ඉපදීම නිසා දුක, ලැබවීම නිසා දුක, මහල් වීම නිසා දුක, මරණය නිසා දුක, අප්‍රිය පුද්ගල දැකීම නිසා දුක, ප්‍රිය පුද්ගලගේ වෙනවීම දුක, ගඩොල් වලින් තියෙන කල චිත්‍රයක පුද්ගලයේ ලැබිච්ච නිසා, ලැබවිච්ච නිසා, මහල් වෙච්ච නිසා, මරණය නිසා විඳින දුක් රාශියක් මම හදාගෙන කි. මේ දුකට හේතුව මොකද්ද? මේ තණ්හා උපාදානය නෙවෙයිද? දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. පුද්ගලයේ උපදීම, ලැබීම, මහල් බව, මරණය නිසා විඳින දුක් ටික ගඩොල්වල සිහින්ති වලින් එනවද? චිත්‍රෙන් එනවද? එහෙනම් පුද්ගලයා කියන සිතුවිල්ලෙන් විතරක් එනවද? මේ සිතුවිල්ල රූපය මත පතිත කළොත් දැන් මේ රූපය වෙනස් වෙන ගානේ මට දැනෙන්නේ මොකක්ද? පුද්ගලයේ ක්‍රියාවලා පුද්ගලයේ කරලා කියලා. පංච උපාදාන කන්ද දුක්ඛ දුකට හේතුව උපාදාන නැත්නම් තණ්හා. තණ්හා උපාදානයේ උපාදාන ස්කන්ධයේ දෙකක් දෙකක්ද කියලා අහනවා. එක්තරා ස්වභාවනාසනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය උපාදාන වෙන උපාදානය කියලා අන්තිම කර දකින්න එපා. ඊට නැඹුරු වෙලා ඉන්න, ඊට වැටගෙන ඉන්න අජෝ සරචිත්ත මේකම උපාදාන. මම පුද්ගලයෙක් කියලා බලන බැලුවම තමයි මේක තියෙන කෙලෙස්. එතකොට දැන් මේ සත්පුද්ගලභාවයෙන් විඳින දුකට ආසන්නම හේතුව හැටියට පෙන්වන්න දෙවෙනි කෙලෙස් ටිකක් නෙමෙයි. ඊට පස්සේ උපාදානය නැති වුණොත්, තණ්හා උපාදානය නැති වුණොත් පුද්ගලයෙක් නිසා ඒ කියන්නේ පුද්ගලයෙක් කියලා බලන මේ කෙලෙස්ේ ඒ රූපෙට දැකගත්තේ නැත්තම් ඒ රූපේ දිහා බලලා පුද්ගලයේ ලෙඩවීම, මහලුවීම, මැරීම නිසා විඳින දුක් විඳෙන්නේ නැහැ. අප්‍රිය පුද්ගලයෝ හම්බ වෙයිද මට? ප්‍රිය පුද්ගලයෝ හම්බ වෙයිද මට? ඒ උපමාව පැත්තකින් තමයි ගොඩක්. සැක හිතා දැකලා චුට්ටක්වත් ගඩොල් වැඩි කිමින් කියෙන් කළ පිටිය පුද්ගලයෙක් නෑ කියලා කෙනෙක් බව ඇත්තක්නේ. ඒකේ තුන කෙනෙක් නෑ කියලා හොඳට විවර කරලා පෙන්නන්නයි පිටිය කෙනෙක් නෙවෙයි කියන එක. මේක විද්‍යාත්මක විස්තර කෙනෙක් නෙවෙයි කියන එක විවර කරලා පෙන්නන්නයි ගඩොල් වලින් කිමින්ට වෙන වෙනම කතා කරන්නේ. එබඳු තැනක් ඇතුළු කරගෙනයි මේ චිත්‍රය තියෙන්නේ කියන එක කියන්නේ. ඒ වගේ තථාගතයන් වහන්සේ මේ කාය අනුපස්සනාවෙන් කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට, ඇටමිදුළු කියලා කියන්නේ. අපිට පුද්ගලයෙක් කියලා පෙනෙන තැනක තියෙන මේ තාප්පේ, මේ රූපේ, මේ රූප මිටිය, මේ පිටිය කෙනෙක්ගේ පුද්ගලයේ නෙමෙයි. මෙන්න මේ වගේ කොටස් ටික කිනුයි ඇතුළත තියෙන්නේ කියන විවර කරනවා, පැහැදිලි කරනවා. එබඳු අනාත්ම කොටස් ටිකක් ඇසුරු කරගෙනයි දැන් මේ හැදේ තියෙන්නේ කියන එක කියනවා. ඒ තරම් හොඳට විවර කළා රූපේ කියන එක කනගුණ ආහාරයෙන් උයි හැදුනේ. ආහාරයෙන් හැදුණු කොටස් තමයි කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්. එකින් එක එකින් එක එකින් එක රූපේ නෝනි විවර කරලා පෙන්නනවා. මෙන්න මෙබඳු තාප්පේ ඇසුරු කරගෙනයි දැන් මේ හැදේ තියෙන්නේ. වර්ණ සටහන් උපාදාය රූප, මහභූත සහ උපාදාය රූප කියනකොට අපිට හම්බ වෙනවා කෙස්ලොන්ගේ ධම්මස්නාහ කියන කුණුක කොටස් ටිකකින් යුක්ත නම් ඒ ටික මහභූතයි. ඒ අඳු කරගෙන තියෙන හැඩේ මේ උපාදායයි. ඕකේ ස්කන්ධ නම් ඒ රූපේ දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියලා හිතෙන ක්‍රම මගේ මාර්ග කියන උපාදානය. මගේ උපාදානය මේ රූපේට වැහැගන්න සුදුසු නිසා උපාදාන සාපේක්ෂ මේ රූපේ නංගම උපාදානීයයි කියලා උපාදාන ස්කන්ධ කියලා. මේ රූපේ සැබෑම් තත්ත්වය උපාදාන ස්කන්ධ නෙමෙයි, උපාදානීයයි, උපාදානෙට හිතයි. මගේ පුද්ගලය කියන මේ උපාදානය මේ ස්කන්ධයට බැහැලුවාම උපාදාන ස්කන්ධය වෙලා සීනිටික බෝතලයට වැටුනහම සීනි බෝතලිය වෙලා. මගේ උපාදානය රූපෙට දැස්සගත්තාම උපාදාන ස්කන්ධය වෙලා. දැන් කයින් උපාදානීයයි රූපේ උපස්කන්ධය. මගේ උපාදානය පුද්ගලයෙන් හැඟීම මගේ. ඒ හැඟීම මේ රූපෙට දෘෂ්ටි වශයෙන් දැකගත්තාම දැන් මට කෙස් පෙනෙන්නේ, ලොම් නියද සම්මස් පෙනෙන්නේ, කනගුණ ආහාරය පෙනෙන්නේ, වර්ණ ඒ මට පිළිවර්ණ සටහන් පෙනෙන්නේ. දැන් මට පෙනෙන්නේ පුද්ගලයෙක් කෙනෙක්. දැන් මම දුක හදාගත්ත කෙනෙක්, වෛරසයක් හදාගත්ත කෙනෙක්. දැන් මේ වෛරසය මම වැරද්ද වෙනවාමයි. ඒ කියන්නේ දැන් මට පුද්ගලයෙක් ඉපදීම නිසා, පුද්ගලයා ලෙඩවීම නිසා, පුද්ගලයා මහලු වෙච්ච නිසා, පුද්ගලයා මරණය නිසා විදිර දුක් විඳින්න වෙනවාමයි. මේ රූපේ වෙනස් වෙන දවසට, විත්තිය ගැදෙන දවසට ඕගොල්ලන් පෙන්නේ මනුෂ්‍යයෙක්ගේ ෆොටෝ එක ගන්නවා කියලා මිසක විත්තිය ගැදෙන බව පෙන්නේ නැහැ. මේ රූපේ වෙනස් වෙන දවසට ඕගොල්ලන්ට පෙනෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපේ විපරිණාම බව නෙවෙයි. උගලන්ට පේන්නේ අපේ අම්මා කරුණ නේද, තාත්තා බලා නේද, මාමා බලා නේද, දුව බලා නේද, පුතා බලා නේද, සහෝදරයා බලා නේද, ඥාතිවරයා බලා නේද කියලා සත්පුද්ගලයේ භාවනාව, සත්පුද්ගලයේ කෙරෙහිම සත්පුද්ගලයේ භාවනාව. දැන් මේ පුද්ගලිය අතර තමන්ට අකමැති පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගලිය අතර ප්‍රියමනාප පුද්ගලයෙක් ඉන්නවා. නැති වෙනකොට ප්‍රියමනාප පුද්ගලය නැති වෙන්න පුළුවන්, අපේ අමනාප පුද්ගලය ලැබෙන්න පුළුවන්. මේ දුක් ටික ඔක්කොම තමන්ට විඳින්න වෙනවා. දුකට හේතුව මොකද්ද? මේ තණ්හා උපාදානය නෙවෙයිද? දුකට හේතුව තණ්හා උපාදානය. මේ සත්ව පුද්ගල භාවයෙන් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛම්. අපේ සංපයෝගෝ දුක්ඛෝ, පියේ විප්‍රයෝගෝ දුක්ඛෝ, යම් කිච්ඡන් නරති තම්පි දුක්ඛං, සංකිච්ඡෙන පංච උපාදානස්කන්ධ දුක්ඛා. මේ සියලුම දුක් බාහිර රූපයක් බලාගෙන රූප ලෝකේ ස්පර්ශ ආයතන හයේ සත්‍ය පුද්ගල භාවයේ මුල් කාරණාව කරගත ජරා මරණ දුක නොවේ නම් නැති වෙන්න වෙනව ඔයගලගේ මනස මොකද්ද? තණ්හා උපාදානය. තණ්හා උපාදානය නැති වුණොත් මේකට බහරන්න යමක් නැහැ නේද? සීනි නැති වුණොත් මොකද වෙන්නේ? භෝතනයේ බහරන්න යමක් නැහැ. එහෙනම් සීනි කාලය ඉවරයි භෝතනයේ අතදාන. බෝතලයට සීනි දැම්මොත් සීනි බෝතලයට අත දාලා සීනි කන්න පුළුවන්. උපාදානයේ උපාදාන ස්කන්ධයට දැහැලුවොත් උපාදාන ස්කන්ධයකින් දුක් විඳින්න පුළුවන්. උපාදානයේ ස්කන්ධයට දැහැලුවේ නැත්තම් උපාදාන ස්කන්ධයකින් දුක් විඳින්න පුළුවන්ද? එහින්දා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයෙන් පෙන්වන්නේ මොකක්ද? රාජ්‍ය කිංචි ලෝකේ උපාදීයති. ලෝක කිසිවක් උපාදාන වශයෙන් ගන්න එපා. මගේ උපාදානීය රූපය මත පතිත වෙන්න කලින්, පතිත වෙන්න නොදී කායේ කායානුපස්සේ විහෙරති ආත්තාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිචය දුන්නස්සම්. මේ කායේ කායනම බලන්න කියන්නේ මොකටද? මගේ උපාදානීය පතිත වෙන්න ඉතරයි, පතිත වෙන්න නොදී කෙනෙක් පුද්ගලයෙක් කියන මේ රූපයට, මගේ මනස කියන ගති රූපයට පතිත වෙන්න නොදී, උපාදාන වශයෙන් මේ රූපේ ගන්න නොදී, ගන්නේ නැතුව කයම බලන්න කියලා කියන්නේ. යන්න එපා මනස පැත්තෙන් රූපයට, රූප පැත්තෙන් එන්න නොවන කියලා එන්නවා. කෙස් නොස් නියත සම්වත් නහර කරුණාම අරේ නිසා මේ රූපය කියනවා. සමුදේ ධම්මානුපස්සී වාකායසින විහෙරති. වාය ධම්මානුපස්සී වාකායසින විහෙරති. මේ ශරීරේ නැතිවීම නැතිවීම නැතිවීමට බලනවා. මේ බලන එකෙන් කරන්නේ මොකද්ද? මාගේ මනසේ තියෙන උපාදානයේ එහෙමත පතිත වෙන්න ඉඳ නොදෙන එක. ඒකම කියන එක. නැචුකින් ජීවකී උපාදිතී. ලෝක කිසිවක් උපාදාන වශයෙන් කරන්නේ පකිතිම රූපයකට තමන්ගේ උපාදානයෙන් ගන්න එපා කිසිම රූපයක්. මේ පුද්ගලයේ ස්ත්‍රිය, පුරුෂයේ, ළමයේ, පහළේ කෙනෙක් කියලා ගන්න එපා. ඒ බෙදුවට බල එහෙම ගන්න එක මායාවේ ජරා මරණයට අහු වෙනවා. පියාසතු ඉඩමේ ඉන්න උපාදාන වශයෙන් රූප ගන්නවා වෙනුවට රූපෙක ඇත්ත බලලා උපාදානයෙන් ඉඩ නොදෙනවා. රූපෙක ඇත්ත බලන්නේ මොකටද? උපාදානයට ඉඩ නොදෙන්නයි. උපාදාන වශයෙන් ඉඩ නොදෙන්නයි. එතකොට එයා ඒ වෙනුවට හොඳට කායගත සතිය වඩනවා. මේ රූපේ කෙනෙක් දෙයක් කියලා තමන්ගේ මනසේ තියෙන ඡායාව රූපේ මත පතිත වෙන්න නොදෙනවා. ඒවම් පිටිත්‍රේ විකු කාය කායන පස්සේ මහණේ මාන්තෙ මෙන්න මෙසේ කායන බලන්න. අවුරුදු ගණන් යන්නේ මේ ශාසනේ ප්‍රතිපලයක් ලබන්න. හැබැයි මතක තියාගන්න සතිපට්ඨානයේ වැරදුන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදුනේ සතිපට්ඨානයේ හරියුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියන්නේ. කළාට කළේ මොකටද කියලා දන්නේ නැත්නම් පාරට දැත්තට පොතෙන්ට යන්නේ මොකටද යන්නේ කියන එක නැත්නම් යයි ගමනක් තිය වැඩක් නැහැ. අඩියේ ඉදිරිච්ච කලයක් මූතක් ගන්න කියලා වතුර පුරවන්නේ. මොහොතෙන් දෙන්නේ නැහැ කලේ කෙරෙන්නේ නැහැ හැබැයි මැරෙන කම්ම කරන්නේම කියලා කියනවා. වැඩදී ඉලක්කයක් නැතුව අපි කරන භවනාව තමයි අපි ඉදිරි කාලයක් පුරවනවා වගේ සම්පූර්ණ වෙන ඉලක්කයක්. නමුත් මේ කිසිම උපාදාන වශයෙන් නොගෙන උපාදානයන්ගේ මිදෙන තරක්ම කායගත ප්‍රතිලැබිය යුතුයි. මේ රූප කිසිම රූපයක් උපාදාන වශයෙන් නොගෙන මගේ මනස ආශ්‍රයෙන් ගෙනසුගේ මිදෙන තරක්ම කායගත ප්‍රතිලැබිය යුතුයි. මේ විදිහට කරනකොට කරු දෙකක් එක පැත්තකින් මගේ උපාදානයේ දුර්වල වෙනවා පරිහරණය නොකරන නිසා. මනසේ තියෙන උපාදානයේ දුර්වල වෙනවා පරිහරණය නොකරන නිසා රූපේ ඒකෙන් වැඩ නොගන්න නිසා. තව පැත්තකින් රූපේ තියෙන සැබෑම ඇත්ත එන්න මතුවේ වෙනවා. අත්ති කායෝතිව පනස සති පච්චුපට්ඨිත හෝති. මෙහෙම කරන්න කරන්න යාට මේ රූපේ සැදෑ ස්වභාවය හොඳට මතුවලා යන සත්‍ය කුගිය නෝ කාය පවුනක් ඇත්තේ සිටි හොඳින් කියලා හිතෙනවා. නැචකින් කි ලෝකේ උපාදිත මේ උපාදාන වශයෙන් ලෝකේ රූප ගන්නෙ නැහැ. මෙන්න මේ විදිහට බලන්න. ඔන්නෝල අර්ථය කෙනෙක් කරලා බලන්න මොන තරම් සුවකරද කියලා. ඕගොල්ලෝ ජීවිතේ චූටි වැහි පොදක් වැටිච්ච ගමන් මහා දුවිලා කතරගහන් කරනවා වගේ මේ සම්මා දිට්ඨිය ජීවිතයකට වැටුණු ගමන් මහා දුකක් නිරුද්ධ කරනවා. අනව රාග සංසාරයක ජීවිතයෙන් අයින් කරන්න බැරි දුක ඒ ජීවිතයෙන් අයින් කරලා දෙනවා. ඔය විදිහටමයි අචේතනවා කායකාරණ පස්සේ වෙරති. මේ කනබුල ආහාරයෙන් ඇතුණු කෙස්ලුම් නියද සම්මස්නාර ඇට ඇටුම් දිවලින් යුක්ත මේ රූපයයි කියලා බලන්නේ. මම කියන අදහස මේ රූපය මත පතිත වෙන නොදෙන කමටයි. මේ රූපය ස්කන්ධ ටික මම කියන උපාදානය කෙලෙසි. ඒ උපාදානය ඒ කෙලෙසි මේ රූපෙට නැහැලුවා මේ රූපෙ මම වෙලා. දැන් තමන් ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මැරෙන්නේ කියලා තමන් ජරාවට දුකේ බැඳුනේ කියලා කායගත සතියෙන් මේ රූපය හොඳට බලනවා. මේ උපාදානය මේ රූපෙට ගහලන්ට නොදී දැහැලෙන්න නොදී බලන්න බලන්න අත්ති කායිකව පනස සතිපත්තුපත්ත රහෝති සත්‍ය පුද්ගලෝ කයිබොන්නක් ඇත්තේන් සිය හොඳින් එළඹ සිටිනවා. මොහොම වගේ කියන මේ උපාදාන වශයෙන් ගන්න නැචකින්ච ලෝක උපාදීති. උපාදාන වශයෙන් ගන්න මෙන්න මෙහෙම කායගත අපි වලනකොට නෝගෝ කලකින් මේ රූපයේ පිළිසින් තකිනවා. නේතං මම නේසෝ අමස්මි නිමේසෝ අත්තාති. ඒව නේතං යතහ භූත සම්මපඤ්ඤය දත්තවා. මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මෙසේ ඇත්ත ඇතිනේ කියන දැක්ක යුතුයි. යථා භූතං විස්වා නිබ්බින්දති නිබ්බින්දේ විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තස්මි විමුක්ත මේ ඥානං හෝති. ඇත්ත ඇතිනේ කිය දකින්නේ කලකිරෙනවා කලකිරෙන්නේ නොරැදෙනවා නොරැදෙන්නේ මිදෙනවා මිදුනහම මිදුලා කියනවා. එතකොට මේ පෙනෙන රූප ආයතන ඇත්ත දකින්නේ ඉදීමයි කලකිරෙන්නේ. කලකිරෙනකොට නොයලෙනවා. කුකුල් කිහට්ට ගින්නකට අල්ලනකොට ගින්න පැත්තට නැමෙන්නේ අනිත් පැත්තටම නැමෙනවා වගේ. ගින්න පැත්තට නැඹුරු වෙන්නේ අනිත් පැත්තට නැරෙනවා. ඒ වගේ ඇත්ත ඇති ඇති දැකපු මනස ස්පර්ශ ආයතන ආයත නැමෙන්නේ ගින්නක් වගේ එක. අනිත් පැත්තටමයි නැමෙන්නේ. තමන් පැත්තට මයින් නැවෙන්නේ. නොවැළඳ නිසා ස්පර්ශායතන හයෙන් මේ මනස මිදෙනවා. සියලු ආශ්‍රයන්ගෙන් මිදෙනවා. සියලු කෙලෙසුන්ගෙන් මිදෙනවා. මිදුණාම මිදුණා කියන මනෝර පහළ වෙනවා. මත්තේ කලින්ටත් නැහැ කියන දෙනවා. තිමුතු ජීවිතයකට සැප කියන ධර්මතාවයක් තියෙනවා. ඒ සියලු සැප ඒ ජීවිතයේ සතුයි. දුක කියලා යමක් තියෙනවා. ඒ දුකේ ඡායා මාත්‍රය ප්‍රතිතුරු නැහැ ඒ ජීවිතයට. සැප ගන්න දුකයි කරන මොනවා හදයක් කරන්න එපා. මොනවා හදයක් කරලා ලැබෙනවා නම් දුකෙන් මාත්‍ර පාල දෙන්නේ නැහැ. දුක ඇති වෙච්ච තැන හොයන්න පිටුතුනි. ඕගලන්ට ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුන්න උපාය ආසියු කියන එක දුකක් නම් මේ දුක ඇති වෙන්නේ කොහොමද? මේ දුක නැති වෙන්නේ කොහොමද? නැති කරන මඟ මොකක්ද කියලා හොයලා ඇස් ඇතුලේ පාර යන්න. පාරක් කියලා තියෙද්දි තරල තියෙද්දි අන්ධය වගේ ගල් මුල් වල හැටි හැටි එක එක පාරවල් වල යන්නේ ඇයි? ඒ නිසා මතක් කරනවා නිවන් දකින්න කියලා මොකක් හරි කරන්න නැතුව මෙන්න මේ වගේ සහේතුක යමක් කරන්න කියලා මේ තුලින් නැතු පෞද්ගලික අදහසක් නෙමෙයි ඔන්නේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් නිවන සත්‍යයේ සැදෑම ඇත්ත. ඔක වැහිලා ලෝකෙට පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් හැමදාම ඔය ඇත්ත තිබුණා වැහිලා. ඒ ඇත්ත වතු කළ දෙන්නා දුක් නැති කරන මාර්ගයේ පොමුණුවන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඉතින් මේ කම්මපරියායෙන් මම මතක් කළේ අපි එකපට කිව්වොත් පුරාණ කර්මය කියලා කිව්වේ දුක්ඛ සත්‍යට තම නම. නව කර්ම කියලා කිව්වේ සමුදය සත්‍යට තම නම. කම්ම නිරෝධය කියලා කිව්වේ නිරෝධ සත්‍යට තම. කම්ම නිරෝධය තමයි පටකරා කියලා කිව්වේ දුක්ඛ නිරෝධය තමයි පටකරා වටා. චතුරාර්ය සත්‍ය වෙන නමක පිළිපොලිය අයිතින් කිව්වේ. ඒකික ඒ පරියායේ නොතේරෙන නිසායි මම අර වෙනම උපමාව කරගෙන මතක් කළේ. සතිපට්ඨානය වර්ධන් එපා. සතිපට්ඨානය වැරද්දෝ වැරදින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරද්දෝ වර්ධින්නේ නිවන. නිවන නොවර්ධින්න නම් නොවැරදිය යුතුයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ආර්ය අෂ්ටාංග මාර්ගය නොවර්ධින්න නම් නොවර්ධව ගත යුතුයි සතිපට්ඨානය. මේ අර්ථය තමන්ගේ මනසේ තමන්ගේ ඔළුවේ ඇත්තක තබා ගන්න නැතුව අවුරුදු සිය ගණනක් ඔබ මේ උපකරණ ටික බලන්න. ආහාරයක අන්තර්ගතිය නැති වෙනවා කියලා බලන්න. ආශ්‍රය වෙන්නේ මොකද? ඕගොල්ලෝ කෙනාගේ ඇඟේ තියෙන මේ පුද්ගලය කියන තැන තියෙන කෙසුම් නිසා තාම කියලා බලන්න. එහෙම නොහිතුවත් ඕගොල්ලන්ට හිතෙන්නේ අපි කෙසුම් නිසා කියලා බලන තැන පුද්ගලයෝ තැන යෝගොල් බලන්නේ පුද්ගල භාවය අතුරුදහන් කරන්නයි බලන්නේ. කයේ පුද්ගල භාවය අතුරුදහන් කරන්නයි ඕගොල්ලෝ බලන්නේ. අතුරුදහන් කරන්න තියෙන්නේ ඒක ප්‍රතිගුණා කියන එක දැක්කේ නැහැ. අර මිනිහා හැදිලා තියෙන්නේ ඒ මිනිහාගේ ඇඟේ තියෙන්නේ ගඩොල්වල සිමෙන්ති කියලා බැලුවොත් හරියට ගඩොල්වල සිමෙන්ති කියන දෙයක් මිනිහෙක් කියනවා මිසක මිනිහාගේ ඇඟේ ගඩොල්වල සිමෙන්ති තියෙනවද? ඒ නිසා දෘෂ්ටි රූපය මත පතිත වුණාට පස්සේ රූපය විමනේ කරට වැඩක් නැහැ. දෘෂ්ටිය රූපය මත පතිත වෙන්න නොදෙනකමටයි නොදෙන්නයි මේ රූපය ඇත්ත දැක්ක යුත්තේ කියන කාරණාව මතක් කරනවා. එමගේ දේශනාවේ ප්‍රධාන කොටස් ටික ඉවරයි. නමුත් අත්‍යවශ්‍ය කරුණු ටිකක් තියෙනවා මතක් කරලා දෙන්න. තුනොතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාන භාවනා කරපු ඔක්කොම නිවන් දැක්කා. අහකට ගියේ නැහැ. අද බොහෝම කලකටම අපිට මේක බලක් අහන්න ආවද කොහොමද භාවනා කියන ටිකක් හරි නේ යන්න පුළුවන්. නමුත් ඒකට අහගෙන දැනුවොත් නමුත් අපි භාවනා කළොත් භාවනා කරන්න කරන්න නිවන් දකින්න තව මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නේ නම් තිබුණත් අතන දෙන්නේ කරන්න කරන්න ප්‍රශ්න දෙහෙන්නෝ එකේ කරන්න කරන්න ප්‍රශ්න ඇති වෙනවා නේද අපිට? අද වන භවනා කරන තැන් ගත්තොත් අපිට ආයතන 100ක් ගත්තොත් ක්‍රම 100ක් මේ ක්‍රමයේ කියන අනිත් ක්‍රම කියලා කියන්නේ නැහැ. අනිත් ක්‍රමයේ කියන දකින්න අපි හරි අන්තිවරයි. අනිත් කියන අපි හරි අන්තිවරයි. කොහොම පරිසරයක් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ හේතුව? බුදුහාමුදුරන්ගේ කාලේ ආයතන 100ක් ගත්තොත් සිද්ධියම අර්ථය එකයි. මෙතන කෙනා අතන කෙනාගේ අදහස බොහොම සතුටින් අනුමත කරනවා. ඒ කෙනාගේ අදහස මෙතන කියලා බොහොම සතුටින් අනුමත කරනවා. නිවන් දකින තව පරියායක් හරි හොඳයි කියන දේ සතුට වෙනවා. දැන් නැත්තේ පිනවතුනි මම එහෙම කිව්වට ඔබලොකු හිතන්න එපා. මට එක තැන තේරෙනවා මේ තරම් බණ කියන බණ අහන භාවනා කරන මේ රටක ලෝකෙක අහන තරම් කියන තරම් කරන තරම් අධිකමයක් නොලැබෙන්නේ ඇයි? හොඳට හිතන පුද්ගලය බිහි වෙලා භාවනා කරන පුද්ගලය බිහි වෙලා බණ කියන පුද්ගලය බිහි වෙලා බණ අහන අය බිහි වෙලා බණ කියන එකෙන් කරන එකෙන් අහන එකෙන් කියන්න කරන්න අහන්න නැති වෙලා නැහැ. අවශ්‍ය වෙන්නේ බණ භාවනා කරන තව පුද්ගලෙක් බිහි වීම නෙමෙයි. බණ භාවනා කරන එක පුද්ගල භාවය නැති වෙන යෝනි හරින. නමුත් මේ තරම් මේ කළා දෙක ප්‍රතිඵල නැති වෙන මොකක් හරි හේතුවක් තියෙනවා ඇති කියලා හිතෙන්නේ නැද්ද ඔයගොල්ලෝ? එතන බුදුහාමුදුරන්ගේ කාලේට නම් බණ මොකක් හරි වෙනසක් නම් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? වෙනසක් වෙලා කියලා මේ සාසන මෙච්චර ප්‍රතිඵල නැති වෙන්නේ අපි කොමර අභාග්‍ය පුද්ගලද? එහෙම වෙන්න බෑ නේද? කිමොතුනි මට මේ නෑතකදී ඒකට හේතුව හැබැයි මම මෙහෙම කියන්න මේ අදහස කැටලිට මම ඉදිරිපත් කරන මට බයි නේපා වලට වෙනස් කරනවා කියලා. මම එහෙම ඒකට වෙනස් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම හොඳට හිතන්න උගන්නන්න කෙනෙක්. සියාතු හරමිකේ කර්තියාගෙන් කියාවගේ අපි හැම කෙනෙක්ම එකම අදහසක් බොහෝ කාලයක් කරගෙන නගලාව කරගෙන නගල යනවා. බොහෝ දෙනෙක් හිතන්නේ යමක් හිතන හදන එක පාපයක් කියලා. අපේ ආචාර්යවරු ගුරුවරු පෙන්නපු කියපු න්‍යායක එහා යමක් හිතීම පාපයක් කියලා හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ බුදුහාමුදුරුවෝ කිව්වයි ජීවත් වෙන්න ගන්න එපා. බුද්ධ උපදේශ සංඝාපදේශ සම්භවලත්ය රංගදේශ මොනවාද අහන්න හම්බුන සූත්‍රයට විදිහට ධර්මයට ගලපලා ගන්න ගැලපෙන්නේ නැත්තම් වැරදිලා කියලා අයින් කරන්න බය නැතුව ගැලපෙනවා නම් පිළිගන්න කිව්වා. ඒකින් පෙන්නවා බුදුරජාණන් වහන්සේ හිතන එක පාපයක් නෙවෙයි කියන එක. එන්නේ මට හිතුණා මේ ශාසනයට මෙහෙම වෙන්න හේතුව එක වෙකටන්ට වැරද්දේ කියලා. මොකද පටිච්ච සමුප්පාදය අද ලෝකයා අද අපි දන්න ආකාරය වැරදි කියලා හිතුණා. හිතුණා නෙමෙයි මට පේනවා. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසම්පාදං පස්සති යෝ පටිච්චසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් ධර්මයක් දැක්කොත් එයා පටිච්චසම්පාදේ දැක්ක කෙනෙක් පටිච්චසම්පාදේ දැක්කොත් එන පටිච්චසම්පාදේ වැරදුන මොකද වරදින්නේ? ධර්මයේ වැරදුනොත් වරදින්නයි කාට මොකද්ද අර්ථය? අර්ථයේ වැරදුනොත් වරදින්නයි කාට මොකද්ද ප්‍රතිපත්තිය? ප්‍රතිපත්ති වර්තන ධර්මයෙන් එකකට මොකද්ද ප්‍රතිපලය? එක දැනක තියෙන වැරද්ද ඉතින් මුතුනේ මේ ශාස්ත්‍රයේ බොහෝ කාලයක ඉඳලා තියෙනවා. මගේ වැරද්ද මෙන්න මේකයි කියලා කියන්න. නිවැරද්දත් මෙන්න මේකයි කියලා මට හිතෙන විදිහට කියන්න. ඒත් ඔගොල්ලෝ ගන්න එපා. ඔගොල්ලෝම ගිහිල්ලා හොඳට පොත්පත් තේරලා ගන්න. ඔගොල්ලෝ බලන්න. ඒ ධ්‍යායය මගේට අන්න කිව්වට විශ්වාස කරන්න එපා. නමුත් මේක මෙසේ විය හැකිද කියලා ගවේෂණය කරන්න හිතන්න. මම කිව්වේ මම හිතන්නේ උගන්න කෙනෙක් කියලා. අපි නිකමට කිව්වොත් අවුරුදු සියර දහස් ගණනක ඉඳන්ම එකම විදිහටයි මේක අර්ථ අරගෙන ඉන්නේ අපි. අද අපි මම උනත් මේක කලින් පටිසම්පාදයේ ගැන බොහෝ විට කියලා තියෙයි, බොහෝ දේශනා කරලා තියෙයි. කිමතුනි අපි සම්මා සම්බුද්ධ නැහැ. අපිට බැඳ එක පාටම එතරට අලිය තියන්න. ලෝකෙ තියෙන දේ තමයි අපිට හැදෙන්න වෙන්නේ. ලෝකෙ කියන දේ බලාගෙන එදා තිබුණු දර්ශනයට පුළුවන් තරම් සාධාරණයක් කරන්න ධර්මය මෙනෙහි කළා බැලුවා. නමුත් මේ ස්පර්ශ ආයතන හයම උපාදාන වශයෙන් නොගෙන මෙදිලා ඉන්නවා කියන දර්ශනය අහුණාට පස්සේ මේ දර්ශනය සාපේක්ෂව තේරෙනවා පටිච්චසමුප්පාදය අපි ගන්න උත්තර වැරදි කියලා. ඒකෙන් මම මෙහෙම මතක් කළොත් අද අපි පටිච්චසමුප්පාදය දන්නවානේ අංග 12නේ. අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණ දක්වා අංග 12ක් කියනවානේ. ඔය අංග 12 තුන් කාලෙන් බලන්න. කාල තුනකට, කොටස හතරකට, ආකාර 20කට බෙදලත් අපි ඉගෙනගෙන තියෙනවා නේද? මේ අංග 12 කාල තුනට බෙදුවොත් කොහොමද? අපි ඉගෙනගත්තේ කොහොමද? අවිද්‍යා සංකාර එරයි විඥාන නාම සලක පස්ව වේදනා තණ්හාව පදන බවට ඉතිම වර්තමානයි. විඥාන නාම සලක පස්ව වේදනා කියන වර්තමාන විපාකයි තණ්හාව පදන බව වර්තමාන හේතුයි අනාගත ජාති ජරාපන අනාගතයි. කොහොම නේද? නමුත් මම පිටිකේ බැලුවා. පිටිකේ නෑ තියෙනුතුනි කොහොම පෙන්නන්නේ? ඔය විදිහට පෙන්වුවොත් නිවන් දකින්න බෑ අපිට. පටිච්චසමුප්පාදයේ අංග ටිකේ හිටගෙන ওই පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ ලෝකේ. ලෝකේ ඇති වෙන හැටි, ජරා මරණ දුක ඇති වෙන හැටි. දුක ඇති වෙන තැන පිළිතලා ලෝකෙ පිළිතලා ඉඳලා දුකේ නිරෝධය ප්‍රෝගුණ නිරෝධය කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. නමුත් පිරිසිදු කියලා දහමේ පිටකේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරන හැටි පෙන්වනවා වෙන විදියට. කවුරු කවදා මුතුනේ කළාද කියන එක නම් මම දන්නේ නැහැ. නමුත් පටිච්චසමුප්පාදයට ත්‍රිපිටකයේ තියෙන ගැඹුරු අර්ථය නම් දෙල නැහැ කියන එක තේරෙනවා. ඕගොල්ලෝ බලන්න ත්‍රිපිටකයේ පටිසම්භිදා වාග්ගේ ඥාන කතාවල තියෙනවා ධම්මටිඥානය කියලා. ඔකල කියලා තමයි ඥානය පච්චේ පරිකහ ඥානය කියලා. මේ ඥානයෙන් උගන්වනවා පටිච්ච සම්පදාය මෙහෙ කරන හැටි. අංග 12ක් පෙන්නනවා. අංග 12 තුන් කාලෙ මෙහෙ කරන්න පෙන්නනවා. අංග 12 කොටස් හතරකින් මෙහෙ කරන්න කියලා පෙන්නනවා. ආකාර 20කින් මෙහෙ කරන්න කියලා පෙන්නනවා. දෙවෙනි පොතේ පරිවිමර්ශන සූත්‍රය බලන්න. ඇහැට ඇඟිල්ලෙන් අයිත දෙතික විතරයි. එච්චර හොඳට එකින් එක ප්‍රසාරිත මහත්ය බෙදනවා මෙන්න මෙහෙම මෙනෙහි කොට යුතුයි කියලා. සංයුත්ත නිකාය දෙකේ අනුසමයේ සංයුත්තේ ද්විතීය ඥානවත් සූත්‍රය බලන්න. ඒකෙ පෙන්නනවා කෙනෙක් පටිච්ච සම්පදායේ දක්ෂයේ පෙන්නනවා සත්ත සත්‍යදී වික්‍රේ ඥාන වත්තුන් දේශි සාමිත්‍ති මහණෙනි නබරට පරිච්ඡ සම්පාදයේ ආර්ය සත්‍යත්තේ ඥානය දේශනා කරනවා. පරිච්ඡ සම්පාදයේ ආර්ය මොනවල් 77ක් දේශනා කරනවා කියලා. පරිච්ඡ සම්පාදයේ අංග 12ම 11 අතීතයේ වර්තමාන අනාගතයේ බලන ඇති අතීතයේ ද අවිද්‍යාව නිසා සංකාර වුණා අවිද්‍යාව නැතිවීම නිසා සංකාර ඇති වුණා කියලා දෙකයි වර්තමානයේ ද අවිද්‍යාව නිසා සංකාර ඇති වුණා අවිද්‍යාව නැතිවීම නිසා සංකාර ඇති වුණා කියලා දෙකයි හතරයි අනාගතයේ ද අවිද්‍යාව නිසා සංකාර ඇති වුණා අවිද්‍යාව නැතිවීම නිසා සංකාර ඇති වුණා කියලා හයයි මේ අවිද්‍යාව නිසා සංකාර ඇති වෙලා අවිද්‍යාව නැති වෙන සංකාර නැති වෙනවා කියලා දන්නා වූ දක්නා වූ මොනක් තියෙනවද? ඒකද හේතු ප්‍රත්‍යය නේද? ඒකද සංකතය නේද? මධ්‍ය සම්පදාය නේද කියලා නුවණ ගෙනත් නුවණ. මෙන්න මේ වගේ එකකට හත ගානේ කාරණා 11කට අවිද්‍යාව විතර ධාතිය දක්වා කාරණා 11ට නුවණ ඇති කරගන්න එක ගැන සත්‍යත්‍ය ඥානය පෙන්නනවා. උනේ සත්‍යත්‍ය ඥානය ගන්න බෑ අංග 12 තුනට ගැලපෙන්නේ. ඒකයි අවිද්‍යාව සංකාර කරයි. විඥාන අපලවෙන් පස්සේ වෙනාගෙන ටික විතරයි සම්පන්නවාන. අනාගත ජාති ජරා මරණ කියලා අංග 12 තුනට කරලා උනේ ඥානය ගන්න බෑ. එතකොට මෙන්න මේ පටිච්ච සම්පදායේ අර්ථ වැරද්දයි මුතුනේ නිවන් මඟ ලෝකේ නතර කරන්න හේතුව. පටිච්ච සම්පදායේ දෙවදාම කියවෝ ඔබ බලන්න හැම දෙනාම එකතු වෙනවා. අපි එකමද බලක් කරොත් හොඳට බලන්න අවිද්‍යා පටිච්ච සංඛාරා කියලා වචනේ. සංකාර කියන වචනේ කියන්නේ මොකද්ද? පුඤ්ඤාදි සංකාර, අපුඤ්ඤාදි සංකාර, අනිත්‍යදි සංකාර. කුසල කර්ම හෝ අකුසල කර්ම හෝ අනිත්‍යදි කර්ම. හරි. දැන් කුසල කර්ම හෝ අකුසල කර්ම හෝ ඇති කරගන්න තැන් මොනවද? කොතනද? දැන් ධම්මසංගණය වගේ පෙන්නනවා කර්ම පිටක් ඇතුළේ නැහැටි. යස්මින් සමේ කාමෝචර කුසල චිත්තං උප්පන්නෝ හෝති සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරක. යම් කලක කාමෝචර කුසල සිත උපදිනේද සෝමනස සාගත සතුටින් යුක්ත වූ ඥාන සම්ප්‍රයුක්ත සතුට සාගත නුවණින් යුක්ත වූ සතුටුයි නුවරණ යුක්තයි අසංකාරකයි කෙනෙකුගේ මෙහෙවීම තුරුතරයි. කුසල් සිත උපදී නම් තස්මින් තමේ නෑ. කුසල් සිත උපදිනේද කොහොමද? රූපාරමණංවා, සද්ධාරමණංවා, ගන්ධාරමණංවා, රසාරමණංවා, වලටද සද්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ පොට්ටක්කේ ධර්මාරමණ හෝ උපදින මේ චිත්ත උපදිනා තස්මින් සමේ පස්සෝ හොති වේදනාවදී කියලා එතන මේ මෙන්න මේව දේවල් තියෙනවා කියලා තියෙනවා. ඒක කර්මික චක්‍රයේ මොකක් කරමු කරගෙනද කියනද වෙන්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්කේ කියන ආයතන හය ආරම්භ කරගෙනම කර්ම වෙන්න පුළුවන් කියන එක වෙනවා නේද? ඊට පස්සේ සංකාර පොක්ෂ විඥානම් කියනකොට මොනවද සංකාර පොක්ෂ උපදින විඥාන කියලා පෙන්නන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ඒවා ටික නෙමෙයිද? මේ හයම පෙන්නනවද නැද්ද? නමුත් අද අපි සංකාර පත්‍ය විඥාන කියලා එක සිතක් අල්ලගෙන මේ කතා කරන ප්‍රතිසන්න සිතක් ගැන අල්ලගෙන විතරයි කතා කරන්නේ. නමුත් කෙලේ තියෙන සංකාර පත්‍ය විඥාන කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මන විඥාන හයම ප්‍රතිපද නැද්ද? විඥාන පත්‍ය නාම රූප අන්තරුල අත්ති නාමං අත්ති රූපං නාමයක් යත රූපයක් යත තත්ත්වගතම රූපං චක්කායතන සෝතායතන ධානායතන කියලා රූපටික පෙන්නනවා. සත්කතන නාම වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං චිත්ත නාම ඉදං රූපං ඉදං නාම ඉදං චිත්ත නාම රූපං කියලා නාම රූප ටික පෙන්නනවා. සත්කතන නාම රූපච සලායතන නාම රූපච සලායතන කියලා කියන්නේ මොකද්ද කියලා අහනකොට පෙන්නනවා මොකද්ද? චක්කායතන, සෝතායතන, ධානායතන, දිවායතන, කායායතන, මනායතන කියේ ආයතන හයම පෙන්නනවා නේද? දැන් අපි පරිසම්පෝධි ප්‍රතිසන්දිය කතා කරන්නේ එක කතාවක්. ඊට පස්සේ සලායතන පත්‍ය පස්සේ කියනකොට ස්පර්ශිකය කතා කරනවා. චක්කු සම්පෝධි, සෝත සම්පෝධි, ධාන සම්පෝධි, දිවා සම්පෝධි, කාය සම්පෝධි, මන සම්පෝධි. පස්වචය වේදනා කියන කී කතාව නේද? හයයි. චක්කු සංපස්ජ වේදනා, රූප සංපස්ජ වේදනා, ගාන සංපස්ජ වේදනා කියන හය කතාව. සංහව ගැන කතා කරනකොට කී කතාව නේද? රූප ධර්මා, සංජ ධර්මා, ගන්ධ ධර්මා, රස ධර්මා, රූප ධර්මා, ධර්ම ධර්මා. උපාදානේන හතරයි. කාම උපාදාන, විචි උපාදාන, අත්තම උපාදාන කියලා. උපාදාන පත්‍ය භව කාම භව, දුක භව, අරූප භව තුනයි. දැන් මොකද බලන්නේ? මේකේ මේ ස්පර්ශාවයතන හය හරහා විදිච්ච වටපිටාව නිවේ දෙන්නා කියන. පින්තුතුනි අපි ඔබ මෙහෙම මෙහෙ කරන බුදුරජාණන් වහන්සේ මෙහෙ කළා කියන්නේ ඇත්තටම පටිච්චසමුප්පාදයේ ප්‍රතිසන්දිය දැක්ක යුත්තේ සංකල්පච්ච විඥාන කියන දේ නෙවෙයි කියලායි මම කියන්නේ. එහෙම ගත්තොත් වැරදි කියලා මම කියන්නේ. සංකල්පච්ච විඥාන කියන දේ ප්‍රතිසන්දිය ගත්තොත් වැරදි. ප්‍රතිසන්දිය ගන්න පුළුවන් භවච්ච ජාති කියන දේ. කෙනෙක් කියනවා පරිසම්පදී භවච්ච ජාති කියලා වක් කියනවා නේද? මේ භවෝච්චය ජාති කියන තැන ඉපදීම කියන්නේ. හේතන තේසන පත්තන සම්පි සම්තු සත්තනකයි ජාති සංජාති ඔක්කාන්ත කන්දාන පාතු භව ආයතනම පටිලාභෝ ආයතන චිති ජාති කියල කිව්වනේ. ඇත්තටම ප්‍රතිසංගිය දැක්ක යුත්තේ ජාතිය දැක්ක යුත්තේ භවෝච්චය ජාති කියන තැන. දැන් අපි සම්වර්ෂණය කළොත් අපි ඉපදුන නිසානේ දැන් අපි එක්චරික ජීවිතේ අරමුණ ගැත්තකින් බලලා සංකෘති වශයෙන් ගමු. අරමුණ ඉතල කතා කරනදී අරමුණ අරමුණ දුබහදා ගන්න මෙයා ගැත්තකින් බලලා ඉපදුන අපි දුක්ඛිනෝ කියලා තැනකින් ගමු අපි. අද ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ ඔක්කොම ඉපදුන හින්දා නේද? හරි. ඉපදෙන්න හේතුනේ මොකද්ද? කිව්වොත් කිව්වොත් යන්න වෙනවා යන්න. පෙර ජීවිතේ භවයේ තිබුණ හින්දා භවයේ කියන හාස්ල ගන්න ඕනේ ඉතින්. භවයේ කියන්නේ මොකද්ද? කාම භව රූප භව අරූප භවයේ යෝගී. කාම භවයේ කියන එක කියන්නේ මොකේද? හිමතුනි ඕගොල්ලෝ මෙහෙම ඉන්නේ ඕගලන්ට ගෙවල් දොරවල් තියෙනවා දරුව මොනපුරෝ ඉන්නවා අම්මා තාත්තා සහෝදර ඉන්නවා යානවා හිටතරක් තියෙනවා කියලා බාහිර මහා ගොඩක් දේවල් ඇති බවට හැඟීමක් දැන් තියෙනවා නේද මෙතන තියෙන මේ ක්‍රමතයි භවය කියලා කියන්නේ ඔය ගතියටයි භවය කියලා කියන්නේ පෙර ජීවිතයේ ඔය වගේ අම්මා තාත්තා දුව උදා අනිවාර්ක කියලා මෙන්න මේ ටික පොරෝගන හිටපු හින්දා මේ භවයේ තිබුණු හින්දායි අද මෙතෙන් දෙන්නේ හේතුව භවයේ හේතුව මොකද්ද උපාදානය මම උපාදාන වශයෙන් අරමුණක් මත පතිත් වෙලා අරමුණක් අල්ලගෙන මේ දිට්ඨිය කෙනෙක් ගියේ කියලා බලාගෙන හිටපු හින්දායි මම අහකට ගිය කෙනෙක්ගේ රූපය කෙනෙක් වෙනවා වගේ කෙනෙක් භාවයේ හේතු උපාදාන උපාදානයේ හේතු තණ්හාව අපි එකින් එක කියනකොට උපාදානයේ හේතු තණ්හාව තණ්හාවට හේතුව වේදනාව වේදනාව ස්පර්ශය ආයතන නාමක නාම රූප වලට හේතු විඥානේ විඥානයේ හේතු මොකක්ද සංඛාර සංඛාරයේ හේතු කෙද අවිද්‍යාවෙන් සංකාර වෙලා විඥාන වෙලා නාම රූප වෙලා ආයතන හදාගෙන ඒ අරමුණ ස්පර්ශ කරගෙන ඒව විඳලා ඒවට තණ්හාවේ උපාදාන වෙලා භවය හදාගෙන හිටපු නිසායි අද මේ උපන්නේ කියලා පෙන්නනවා බුදුදහම. අදද පුත්තරයන් කියනවා අවිද්‍යාවෙන් අරමුණ ගැන හිතලා අරමුණ වල විඥානයේ පිටගෙන ආයතන හදාගෙන ආයතන වලට ස්පර්ශ වෙලා මේව තණ්හා උපාදාන වශයෙන් හිටියොත් අද මේ භවය හදාගෙන තිබුණොත් අනාගතයට ජාතිය වෙනවා කියන එක කියනවා. අනාගතයට අවිද්‍යාවෙන් සංඛාර වෙලා මේ වගේ භවය ඇදලා තිබුණොත් මත්ත්‍යෙත් මේ කාරණාව වෙනවා කියන එක කියනවා. මම ඕක කිම්මුතුන්ට ජීවිතයෙන් පෙන්නනවා. ඇත්තටම මේ පටිපදේ යදයා පාර්ථය කියන්නේ අපි ලෝකේ හදාගෙන දුක් විඳින හැටි පෙන්නනවා. අපි කියුවන්නේ ඇහැට පෙනෙන දේ පුරාණ කර්මය කියලා විපාක කියලා නාම රූප දෙකක් කියලා හරි ඇස් ඉදිරිපිට රූපයක් අපිට හම්බ වෙනකොට හම්බ වෙන රූපේ ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා පෙනෙන දේ පෙනීමක් විතරයි කියලා දන්නේ නැහැ හිතට කියන කරුදේ පෙනෙන දෙයට අයිති නැහැ කියලා දන්නේ නැහැ. නොදන්නාකම නිසා පෙනෙන දෙයට මම හිතින් කියින් කිරින් කරනවා. ඒකට කියනවා අවිද්‍යාව කියන සංකාරය. පෙනෙන දෙයට හිතින් කියින් කිරින් කරොත් මොකද වෙන්නේ? මේ ආරම්භයේ විඥානේ පිළිටනවා. කිමුතු දෙක බලා ගන්න ඕන සංයුක්ත නිකාය හතර චේතනා සූත්‍රය බලන්න. චේතනා සූත්‍රය හොඳට බලන්න. අපි මේ ඇති දෙයකට ආවේ රූපේ. මේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා මේ පෙනෙන රූපෙට මම බුලත් කියලා හිතනවා. බුලත් කියන්නේ කියනවා, බුලත් කියලා කරනවා. කරනකොට මේ අරමුණේ විඥානය පිළිගෙන මේ රූපෙට කියන්නේ බුලත් කියලා දැනුමක් වෙනවා මට. අපි කියනකොට මේ අරමුණේ විඥානය පිළිගෙන ඒක කියන චක්කු විඥානය කියලා. රූපය ගැන දැනගන්නවා. මම හිතුවොත් රූපය ගැන දැනගන්නවා. දැනගත්තු තියෙන දේශ මොකද්ද? නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට දැනගන්නවා. කොහෙද අපි දෙකම කිව්වොත් ලෝකේ යමක් කරන්න බෑ අපේ නාම ධර්ම අරමුණු කරන්න නැතුව කෝටෝච්ච කියන දෙහි කරන්න මේ දෝර හොයන්න ඒ වගේ නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට දැකගත්තාම කිව්වොත් චක්කායත හැදෙනවා චක්කායත හැදුනා පෙනෙන රූපය ආරම්භය හිතින් කියින් කියින් කළොත් කර්මෝම විඥානයේ පිටුන සංකල්පයක් විඥාන චක්කු විඥානයේ පිටනවා පිළිතුරු නාම ධර්ම ආරමුණු කරන හිත උඩට දැක ගන්නවාමයි ඔක්කොටම නාම රූපම් වෙනවා. උමත් චක්ඛායතනය. චක්කායතනය හැදෙනවා. මොකද වෙන්නේ? සවිඥාන ඇහැට රූප ඉස්පස් වෙනවා. ඉස්පස් වෙනකොට චක්කු සම්පත්තිය මොකද වේදනාවක් වෙනවා. දැන් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ බුරත් කුලේ කුයි විදිහට හම්බ වෙන්නේ. ඇයි බුරත් කුලේ කියලා හිතලා බුරත් කුලේ ජී කරනවා? එක බලන්නේ නේ ඇහැපතේ හිත යොමු කරන්නේ. දැන් ඕගොල්ලන්ට ඉස්පස් වෙනකොට ඒ උපදින ඉස්පස්ය බුරත් කුලේ කුයි ඉස්පස් වෙන්නේ. බුරත් කුලේ කුයි කිති බුලත් කුලේ ඉස්පර්ශිත කියන්නේ මේක බුලත් නයි කියන තැන තමයි. ඔගොලු අහකට යන්නේ කොහොමද? අහකට යද්දී දැකපු රූපෙ මෙහෙ කියනවා කියන එක සම්මාදේ කියන එක ආදලා යන්නේ. පෙනෙන දෙයට හිතෙන් කියෙන් කිවිෙන් කළා පෙනෙන දේ බලන්නේ අදාගෙන ඒක බින්දු එක දින ප්‍රතිපලය තමයි අහකට ගියත් බුලත් කියලා යමක් ඉඳනවා කියලයි අහකට යන්නේ. ඔය වගේ ඇහැ මුල් කාරණාව කරගෙන පෙනෙන දේ අරගෙන මේ වගේ වැරද්දක් වෙච්ච නිසායි අද ඔයගලන්ට ඇහෙන් දැකපු රූප ඇති බව ඉතුරු වෙලා තියෙන තැනට අවිද්‍යාවෙන්ද අංග 11ක් අංග 10ක් තව අනුග්‍රහයක් ලැබලා තමයි දැකපු අහපු දේ වලට ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ කනට ශබ්දයක් හම්බ වෙනවා. ශබ්දය පුරාණයි. ශබ්දය ඇත්ත ඇත්තටම මුදන්න ගමන නිසා ශබ්දය අරගෙන හිතනවා කියනවා කරනවා. අවිද්‍ය ප්‍රත්‍ය සංකාර අරුණේ සෝත විඥානේ පිළිතර එහෙම නාම මොකද වෙන්නේ? නාම ධර්ම අරුණ තුළ හිත රූපෙට බැස ගන්නවා. ඒක කන හැදෙනවා. කන හැදෙනොත් මොකද වෙන්නේ? ශබ්දයේ ස්පර්ශ වෙනවා. එහෙනම් ශබ්දයේ විඳිනවා. ශබ්දයේ තණ්හාව ඇති වෙනවා. උපාදාන වෙලා එතනින් නයි වෙන්නේ. මෙන්න මෙහෙම ශබ්ද තියෙනවා. අහවල් ගායකයෙකුගේ ශබ්ද මෙහෙමයි, ගායිකාවගේ ශබ්ද මෙහෙමයි, අහවල් වාහනේ ශබ්ද මෙහෙමයි, අහවල් රථයේ ශබ්ද මෙහෙමයි කියලා ශබ්ද වලට නිමිති හදලා බබිය හදාගන්න යයි වෙන්නේ. නාසයට ගන්ධයක් ඇතුනොත් පුරාණ කර්මයේ නම් ගන්ධයේ ඇත්ත ඇත්තේ උදන්නා ගමනට ගන්ධයට හිතුව කිව්ව කළොත් අවිද්‍යාවට සංකාර. ඒ මොහොතේ සංකාරපත්‍ය විඥාන අරන්නේ විඥානේ පිටන ගාන විඥානේ පිටන ගන්ධයේ කියලා දැනගන්න කියලා කියන්නේ. ගන්ධයේ මේක කෝටි තුරන්ද පිච්ච මාර්ගද කියලා ගන්ධයේ කියලා දැනුවක් ඇතිවෙනවා ඕගොල්ලන්ට. දැනුවක් තිබුණොත් ගඳ සුන්ද ආග්‍රහණය කරද්ද යනවා. අපි කියමුකෝ ගන්ධය ආරමුණු කරලා සිත රාශියට රූපට වැදගත්නම ගාන ආයතනය හැදෙනවා. ගාන ආයතනය හැදෙන ගන්ධය ස්පර්ශ වෙනවා. තණ්හා උපාදාන වල අවසන් වෙන්නේ මෙහෙම ගන්ධ තියෙනවා කියලා. මෙන්න මේ වගේ පටිච්චසමුප්පාදයේ ආයතන හයෙන් පේන්නේ ඕගලන්ට භාවයේ තුන දැකපු රූපත් වටපිටාව දිනවා කියන එක තියෙනව නේද? මෙහෙම මෙහෙම ශබ්දත් බාහිර දිනවා කියන හැඟීමක් තියෙනව නේද? මේ විදිහ ගන්ධවල බාහිර දිනවා කියන එකක් නැද්ද? මෙන්න මේ වගේ රසවල තියෙනවා කියන එකක් තියෙනව නේද? මෙන්න මේ වගේ දේවල් කයේ ස්පර්ශ කර ගන්න පුළුවන් කියන එකක් තියෙනව නේද? මෙන්න මේ වගේ දේවල් බාහිර තියෙනවා කියලා හිතන්නත් පුළුවන් නේද? ඔන්න ඔය බාහිර බලන්න, අහන්න, ගඳතුන් දාග්‍රහණය කරන, හිතන්න කියන දේ පුරව දේවල් බාහිර කැම්පක් කරගෙන තියෙන්නේ අහති වගේ තියාගෙන ඉන්න ටික. ඔන්න ඔය ටික තමයි බලන්නේ. ඔය ටික අපේ මනසේ හැදිච්ච හැටි මේ අවිද්‍යාව කියන්නේ හැදෙන හැටි. ඔය විදිහට තිබුණොත් ඔය මට්ටම තිබුණොත් ඉපදීම නතර කරන්න බැහැ. නැවත ඉපදෙනවා තමයි බවපච්චේ ජාතික ඉපදෙනවා. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධා කියලා මේ පෙනෙන රූපයට හිතම කියන තරම්දී බැඳේ නැත්තම් හිතන කියන තරම්දී බැඳේ නැත්තම් හිතන කියන තරම්දී රූපෙට බැඳේ නැත්තම් අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංඛාරය නැහැ. මම රූපෙට හිතන්න කියන තරම්දී යන්නේ නැහැ. ඒ මොහොත් මේ අරමුණගෙන විඥානේ පිටන්නේ මේ අහවල් දේ කියලා රූප දැනගන්න බැහැ. ගැනීමක් විතර රූප ගැන දැනුමක් නැහැ.
ඒ මොහොත නාම ධර්ම අරමුණු කර රූප බලන හැම දාකම හිත දැනෙන්නේ නැහැ. ඒ මොහොත එහෙම උපදින්නේ නැහැ. ඒ මොහොත රූප ස්පර්ශ වෙන්නේ නැහැ. වේදනා දන්නා නැහැ. ඒ මොහොත කෙනෙකදී ඊට සම්බන්ධ නැතුව කෙනෙකදී ඊට නොදෙමී ඒක ඇලෙන්නේ නැතුවම ඒක හොයන්නේ නැතුවම වෙන්නේ. ඒ හින්දා හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක වෙනම මිසක පෙරින්දේ ඇතිවෙවට භවයේ කියන්නේ. ආයතන හයේ අපි අත අවිද්‍යාව නැතිකොලොත් අවිද්‍යාව නැතිකොලොත් ඒකේ ප්‍රතිඵලය තමයි භවයේ ඉතුරු වෙන්නේ. පෙරින්දේ පෙරින්ම ප්‍රතිලයි. ආන්දී එහෙම ප්‍රතිග්‍රහය කියලා දැට යනවා. මෙන්න මේ වගේ භවය කියන එක නැති වුණා ජාතිය නැහැ. ඉපදීම කියන එක නැහැ. අද කෙනෙක් මම උපදීම නැති කළා ආය උපදින්නේ නැහැ කියන එකට සිංහනාදයක් කරනවා නම් ඒක තියෙන හයිය තමයි යන භවයේ නැති බව දැකලා. බහු නිරෝධය නිවන. එහෙම නැති වෙන්න අවිද්‍යාව නැති වෙන්න ඕනේ කියලා අවි පරිචිතෝපාදී කියන්නේ ජීවිතයක දුක ගැන දුන්නු නැත්තම් ලෝකයේ කියන හැටි හැදෙන ආකාරය පෙන්වන්නේ. අපි මෙහෙම කිව්වෝ පෙනෙන රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා. සද්දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා. ගන්ධේ රස ස්පර්ශ ධර්ම ආරමණය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා. හොඳට බලන්න දකින්න ඉතුරු වෙන්නේ නැද්ද කියලා. රූපේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණාට ඇහැ නැති වෙනවා කියලා කියන්නේ ඇහැ ඇතිවෙන්න තියෙනවා. ඇහෙන සද්දේ පෙරණතිනේ මට මෙතුරු නැතු නැතිනවා කිව්වට කන පෙරණතිනේ මට හරි නැතිනවා කියලා කියන්නේ කන ඇති බව දෙන්නේ. බලන්න එහෙම වෙන්නේ නැද්ද කියලා අපි හිතුවා. යම් කිසි කෙනෙක් දැක්කොත් ඇහැ කියන එක පෙරණතිනේ මට මෙතුරු නැතු නැතිනවා කියලා රූප ඉතුරු නොවෙනවා වෙනවා කියන එකත් කතාවක් තමයි. ඇහැ පෙරණතිනේ මට මෙතුරු නැතු නැතිනවා රූප නැති වෙන කලක් ඕ සද්දේ කියන කවර කතාවද කනත් කරන තිබීම හට මෙතුරු නැතු නැති වෙනවා කියලා ලකනකොට මේ පටිච්චසමුප්පාදයෙන් කියන මේක ආයතනීය අවස්ථාවටයි ලදාගන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය කාමපත්‍ය තණ්හාපත්‍ය කියලා කියන්නේ මේ ආයතන ටික හදාගන්න හැටි. අද ආයතන ටික අපිට ඇඳිලා තියෙන හැටි එන්නා මේ ආයතන නිරුද්ධ කරන හැටි තමයි පෙන්නන්නේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියලා. සලායතන නිරෝධයට මඟ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේක පුරාම ජපුරු සිද්ධිය ජපුරු දර්ශනය. නව මට හිතෙනවා මෙන්න මේ දර්ශන මේ පටිච්චසමුප්පාදයේ මේ උත්තරය ආවම නිවන් දකින්න ආයතන හය හරහා මෙන්න මෙහෙම තියුණු දර්ශනයක් තියෙනවා. මෙන්න මේකයි හඹාගෙන යාළුත්තේ දුකින් නිදහස් වෙන්නේ කියන උත්තරය. සමාධි භාවනාවක් කෙරුවත් සිල් රැක්කත් මේ දර්ශනය කියන එකට එන්නේ නැහැ. මනුෂ්‍යයේ පටිච්චසමුප්පාදයේ මුදකීමේ කොහොම හරි තණ්හාව නැති කරලා නම් නැතිනි කියන දැනුම උත්තරයකින් අපි මොනවද අධ්‍යයනය කරන්නේ. ඒ නිසා මම මතක් කරනවා මේ අවස්ථාවේදී ත්‍රිපිටකය ගැන ටිකක් විමසිලිමත් බලන්න කියලා. විශේෂයෙන් සංයුක්ත නිකාය දෙකේ අභිසම්ප සංයුක්ත පටිච්චසමුප්පාදය ගැන තියෙන දේශනා ටික බලන්න. හැබැයි අද දවසේ පටිච්චසමුප්පාදය කියලා අපි ඉගෙනගත්ත දැනගත්ත දේ ඔළිය පුරෝගන පුරෝගත අදහති මේ දිහා බලන්න එපා. අපි කියමු අංග 12 තුන් කාලෙ බලන්න කියපුවම අපිට වෙනසක් වෙන්නේ නැහැ. අපි ගැට ගහ ගන්නවා අංග 12 තුන් කාලෙ නම් හරිය කියන එකට ගැට ගහ ගන්නවා. නමුත් අංග 12 තුන් කාලෙ බලන්න ඕන කියන එක අපිට පේන්නේ නැහැ කවදා. නමුත් හැබෑවටම තියෙන්නේ කොහොමද කියන එක බලන්න. සෝ පටිච්චසමුප්පාදය ගැන දේශනා කරන දේශනා ටිකක් විමසන්න කියන එකත් මතක් කරනවා. ඒ වගේම පරිසම්බිදා මග්ගේ ඥාන කතාවල ධම්ම පච්චේ පරිග්‍රහ ඥානය පොඩ්ඩක් බලන්න කියලා ටිකක් මතක් කරනවා. ඉතින් මට හිතෙනවා මේ ශාසනයේ නිවන්ම අතුරු දහන්නේ මෙන්න මේ වැරද්දටයි කියලා. ඔය වැරද්ද හරියට හරියට වුණොත් රහතන් වහන්සේලා බිහිවීම වළක්වන්න බැහැ. ඔය වැරද්ද තුල තිබුණු රහත් ගුණ තමයි බුදු කියන එක කියනවා. ඉතින් මම මේ අවුරුදු ගණන් ආපු අටයක් මම වෙනස් කරන හදනකොට නයි දෙපා. නමුත් ඕගොල්ලන්ට කියනවා යමක් කර දෙන්න කියලා යමකට වඩා බුදුහමඳුරු පෙන්නලා තියෙනවා කොතනින් කොහොම හම්බුණත් නුවණින් විමසලා ගන්න කියන එක. ජීවිතයට ආදේශ කරලා බලන්න, පෙළදිහා විමර්ශනාත්මකව බලන්න කියන එක මතක් කරනවා. ඔබ තමයි මට කියන්න තියෙන සමහර විටක ඔයිට වඩා සරලව ජීවිතය පෙන්නන්න පුළුවන් ධර්මතා ඉදිරියේ හම්බුවේ. නමුත් අනුමානයට මට හිතෙන්නේ මෙන්න මම එක කිව්වේ මෙන්න මේ වගේ දර්ශනයක මේකින් කියන්න කියන එක කියනවා මට තේරෙනවා. ඉතින් මේ ආර්ථය හැබෑවට රූපිට ආවොත් අපෝ බුදු සාසනය උපන්න වෙනවා. එහෙම නැතිනම් ඇත්තටම කොච්චර වීර්ය කළා නිවහල් එළිගෙන හදනවා නෑ. මොකද නිසාද? පටිච්ච සම්පදායේ මැද අංග ටිකේ ජීවිතේ වුණොත් අපේ ලෝකේ අපේ ජීවිතේ දුක අපේ ජීවිතේ වෙනවා. එහෙම වුණොත් අපිට ධිට්ඨ ධම්මෝ ලෝකෙ මිදෙන්න බැහැ. දුකෙ මිදෙන්න බැරි වෙනවා. නමුත් ඔය අංග ටිකේ පිළිතුර හැද්දා ජීවිතේ නෙමෙයි නා දුක කියන්නේ මේ ජීවිතේ නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ දර්ශනයක් තියෙයි. ඒකත් ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්තම් මම කියලා දුන්නු ක්‍රමයට සතිපට්ඨානය වඩන්න යන්නේ. සතිපට්ඨානය පටිච්චසමුප්පාදයේ සැබෑ අර්ථය පෙන්වයි ඔයගොල්ලන්ට. සතිපට්ඨානය වඩන ක්‍රමයේ නිවැරදි වුණොත් එයා ජීවිතයේ අදාළතිම ඔක්කොම ප්‍රතිකට කරලා අදිනවා. සම්‍යක්ප්‍රධාන කියන්නේ මොකක්ද? එල්තිපාද කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? බල කියන්නේ මොකක්ද? බොජ්ජන් කියන්නේ මොකක්ද? ආර්යශ්‍රැවක මාර්ගය කියන්නේ මොකක්ද කියලා. ඒව පැහැදිලි කරලා ඒවට අමුණුවන කාර්ය අයිති සතිපට්ඨානයට. ඔගොල්ලෝ සිත් මාත්‍රයකට උපදන් නොවන මේව මොනවද? අපි ඒව කරන්නේ කොහොමද? කොහොමද ගන්න කියලා. සතිපට්ඨානයේ වඩන හැටි විතරක් නිවැරදිව බලන්න. අර මම කිව්වා වගේ නාචිකින්ච ලෝකී උපාදීති. ලෝකී කිසිවක් උපාදාන වශයෙන් නොගන්න විදියට, උපාදානයේ දුර්වල වෙන විදියට, උපාදානයේ මනසෙ මිදෙන විදියට කාය සමාධිය වඩන්න. ඒ මොහොත මේ ප්‍රශ්නට උත්තර උගලට මම කියනවා. ඉතින් මේ ටික තමයි මට අද මතක් කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අර සූත්‍රය දේශනා කළා. මහණෙනි මම උඹලට පුරාණ කර්මයක් පෙන්වුවා, නව කර්මයක් පෙන්වුවා, කර්ම නිරෝධයක් පෙන්වුවා, කර්ම නිරෝධ ගාමී පටිපදාවක් පෙන්වුවා. යම්ෝ භික්ඛවේ සත්තාරා කරණීයා සාවකානං හිතේසුනෝ සාවකානං අනුකම්පකේන කතං භූතං මයං. ඒතානි භික්ඛවේ දුක්ඛ මූලානි ඒතානි සුඤ්ඤාකාරානි ඡායත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරෝ අහුවත්ත අයං වූවං මහකං අනුසාධනේති කියලා දේශනා කරනවා. මහානේ නුඹලට මම පුරාණ කර්ම පෙන්වුවා, නව කර්ම පෙන්වුවා, කර්ම නිරෝධය පෙන්වුවා, කර්ම නිරෝධ ප්‍රතිපදාව පෙන්වුවා. ශ්‍රාවකයන්ට හිතේසී වූ, ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රීය වහන්සේ නමක් විසින් යමක් කලියුතුන මහන්නේ සියල්ලම මොන බලවෙන් කළා කියලා. මහන්නේ මේ ජීවල් තිනව ගස් මුල් තිනව අප්‍රමාදීව ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්නපා ප්‍රමාදල පසුව විපලිතර වෙන්නපා පසුතැවෙන්නපා මේ ඔබට අපගේ අනුශාසනාවයි කියලා බුදුරජාණන් මේ සූත්‍රය අවසන් කරනවා. එනිසා ඒ පරියාය අපි දන්නා වූ පරිදි අපිට හැකි පමණයි සාධාරණයක් කරගෙන මේ සූත්‍රය දේශනා කළා. ඒක නොවැට වුණත් පාඩුවක් නොවන විදිහට උපමාවක් අරගෙන වෙන පැත්තකින් එතෙන්ට නොවැටෙන්න නොතේරුණු දෙයට ලඟ වෙන්න තේරෙන මට්ටමින් සතිපට්ඨානය පෙන්වනවා. ඒ ටිකෙන් පටන් අරගෙන අර පෙන්නපු පරියාය ප්‍රතිනු නොතේරුණා වෙන්න පුළුවන් නොවැටුණා වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නොවැටිච්ච දේ වටහලා නොතේරුණු දේ තේරුම් කරලා දෙන පරියායක් ඉගෙනවා. සතිපට්ඨානය වඩන්න කියන එක ඒක වඩන හැටි පෙන්වනවා. උපාදානය වශයෙන් කිසිවක් නොදන්නා කමට උපාය නැති වෙන්නේ කියලා. ඒ විදිහට උපාය පිළිදලා අප්‍රමාදීව කටයුතු කරලා තමන්ගේ විදීම තමන්ගේ විදීම මේ ජීවිතේම හදාගන්න කියලා හැම දිනකට මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතුපාරමිතාව කල්පනා කරගන්න ඕනේ මේ සියලු ආකාරයෙන් පහල කරගත් සියලුම කුසලයන් ගෞරවනීය කුසලයන් ගෞරවනීය මහා සංඝරත්නයට අපි අනුමෝදන් කරමු. මෙතනදී පින්වතුනි ඇත්තටම විශේෂ කාරණාවක් තියෙන්නේ. ඒ තමයි මෙච්චර දුර මට එන්න හරි අපහසුයි හරි කම්මැලි මම එන්න මට එන්න බෑ එන්නෙම නැහැ එන්නෙම නැහැ මට. අපි මුනිදාත මහත්තයත් මට ආරාධනා කළා. ඒත් මම බලව මහත්තයා කිව්වා. නමුත් පින්වතුනි මට බෑ කියන්නේ බැරිම අවස්ථාවක් වුණා. අපේ ස්වාමී පාත්‍රයේ අවසරයි සාරණ ස්වාමී පාත්‍රයේ මෙච්චර දුරකට ගියවන අනුරාධපුරයටම ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ මට බල කළේ නැහැ. මේ ගේකාවත්තේ අපේ දායකයෝ කියලා ඒ අනුකම්පාවෙන් අපි කෙරේ අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේ පුළුවන් කියලා ඇහුවා. මෙච්චර දුරක් ගිවාගෙන ස්වාමීන් වහන්සේ නමක් ආවට පස්සේ මට බෑ කියන්න බෑ. ඕගලන්ට මේ සසර දුක්ඛේ නිවන සම්පතරනේ මොහොතේ ලැබුණේ අවංකව. ඒ ස්වාමීන් වහන්සේ නිසා ඒ ස්වාමීන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ ශාස්ත්‍රයේ පුරෝගාමිය. මුලින්ම අපි පිළිගන්න නැතත් මාගේ ජීවිතයේ ස්නාන එක්තරාත්ම වර්ණයකින් හන්දක් රැස්වෙන්න ඇති අය. නමුත් අපි යුතුකම අපි සිද්ධ කළා වූ මේ සියලුම කුසල ධර්මයන් අවසරයි අපේ ගෞරවනීය සරණ පුරාණාන්තේ වාර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය සියලුම ස්වාමීන් වහන්සේට කිව ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව පර භාවයේ චිර ජීවනයේ සලසෙත්වා. කරන කියන සාසන මාර්ග කටයුතු දිනු දිනු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. කිව ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව පර භාවයේ වගේම සාත්කේ බෝධි කිමුතු දින ජනචෙත්තා එවගේම අදදා සිද්ධ කරගත්තාගේ සියලෝම කුසල ධර්මයන් ලෝකය සම්බුද්ධ ශාසනයත් මේ විහාරත්තාන මේ පින්වතුන් මේ පින්වතුන්ගේ විවල් දුරෝ රැකි ගත්තා දිස්ථාට අධික ප්‍රයුතු ශාසන ප්‍රෂ්ඨකාර සිරු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන් දිවේශුන් වඩා වර්ධනය කරගන්න දෙවි පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද ස්වාමීන් වහන්සේලා කෙරෙහි විහාරත්තාන කෙරෙහි මේ පිමුතුල කෙරේ නිබඳව ලබා දෙත්වා කියන කරුණ සිද්ධතුව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශ සත්තා චෝ මත්තා දේවා නාගා මෛත්‍රියා
එවගේම මේ පින්කම් වල පවත්වනට මූලික අදහසක් හැටියට ගෞරවණීය ස්වාමීන් වහන්සේ මතක් කළා. ස්වාමීන් වහන්සේගේ අපවත්ී වදාළ බුදුරජාණන් උතුමන් වහන්සේ සිහිපත් කළා පින් සම්මෝදන් කරන අදහස. අපි මතක් කරනවා මේ විලාසිතින් කිව්වා සියුදලා බල හේමින් මම බල කියමින් යම්තා කුසල ධර්ම යම් රසුනා ඒ කුසල ධර්ම අපි සියුදලාගේ යා සාසන ඥානයෙන් අපෝර්ති වදාලා වූ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම පිරිවත් සාරණ ස්වාමීන් වහන්සේගේ ආචාර උපාධ්‍යයන් වහන්සේලා අපවෘත්ති වදාලා වූ සියලුම ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝ රත්නයේ නියෝජනය කරමින් අතීතයේ වැඩඳලා අපවෘත්ති වදාලා වූ ගෞරවනීය සංඝ පීඨ වහන්සේලා මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගිහි ඥාතිත්ව පින්ව ස්වාමීන් වහන්සේලාගේ මේ පරලෝකයාතු ගියාව ජමාතිය ගුරුවර නැදැබඳ මිත්‍රාදී යම්තාත්ල සිතෙන් ඒ සිදුදනාව සීපත් කරනවා. මේ ධර්මශ්‍රවණය කරන්ට පැමිණි මේ සඳහා උදව් උපකාර කළ සිරු දෙනාගේ නමින් මෙසී කරුගේ කරා වූ වර්ග පරම්පරාගත ඥාතින් සීපත් කරනවා. අපවත්ීවදාලා වූ ඒ සංඝ පීඨ වහන්සේලා ගිහි පින්වතුන් අද මේ ධර්ම දේශනාවට මූලික දායකත්වය ලැබෙන ඒ පැතිය එතුමගේ පෞද්ගලට ඒ දුවදරුවන්ට මෙයට තිලම්පසාදී දුන්නු ඒ සියලු දෙනාට ඒ පෞද්ගලයේ පැතිනගේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව පරභාවය චිර ජීවිතය ඇති වේවා. කායික මානසික සැනසීම උදා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල ධර්ම පාරමිතාවක් වේවා. එවගේම ඊගාට මතක් කළ යුතුයි මේ කරන වැඩේ බොහෝම වටිනා චරිතය තමයි අපේ මුනිදාස මහත්තය. එතුමගේ සංගාධිය විතරයි අපේ ස්වාමීන් වහන්සේ අනුලගත්තේ. අපි පිළිගත් මුනිදාස මහත්තය එතුමගේ පවුලේ සියලු දෙනාමත් එවගේම කාලේ ખરાબ කී ගේ මාතා වැටියක් මෙතෙන්ට එන්න ඕගලන්ට මේක සාපෝන් එක ලබා දෙන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි බව දන්නේ නැහැ. නමුත් මේ සමිතිය හරහා නොඑක් විදිය වැඩ කටයුතු කරපු කුඩි වල දාලා මේ වගේ හැම විදියටම වාසි වෙච්ච සියලුම දෙනාවත් පුණ්‍යානුමෝදනා පූර්වක මතක් කරනවා. ඒ සෑම දෙනාටත් මේ පින්වස්සියලූ මුදෙනාටත් ඔගලට මේ බණපදය අහන්න එන්න ඉටහදර එන්න කළ හැකිව ගෙවතුරන්ගේ අන්ත සතිසින ඒ සියලු දෙනාටත් මේ සෑම දෙනාට පින්වල මෝදම් වූදගේ විදවාශර වදතුන් පසතු අනන්ත කොළ පල ශක්නක පරේ. ඒවගේම අපේ පුම්මසිල් පෑනුවන්ට මේ සියලුම දෙනාට මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ඉඩ දුක් කරදර බාධක අපලෝපතර දුක් වේවා කර්ම කී යහපත් දැක් සියල්ල සමුක වේවා සසර වසනාතු සාපේ පාසාදී දීර්ඝ දුක් දුප්පත් අසර දුක් පහරක් පත්ම වේවා බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා මෙහි සත්‍ය කන්ට වැඩමදාලෝ අචරාම වේවා සම්පත්‍ය ආයුරෝග්‍යසම්පත්ති සම්පත්ති
නිරෝගී සුවය ලැබේවා කියලා සාදු.